ප්‍රධාන කටයුතු නායපත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කෙනුපත් 2014 දෙවැනි කීම 6 වෙනි වෙන්කල දිනය. ගරු අන්ද කුමාර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ තුන්වෙනි අවුරුද්ද සඳහා වූ අයවැලේකණය තමයි මේ ඉදිරිපත් කළා තිබෙන්නේ. 2015 වසර සඳහා අතුරු අයවැලේකණයක් ඉදිරිපත් කරා. 2016 වසර සඳහා අයවැලේකණයක් ඉදිරිපත් කරා. දැන් 2017 සඳහා අයවැලේකණයක් ඉදිරිපත් කළා තිබෙනවා. ගරු කථානායකතුමනි, අපි දන්නවා අයවැලේකණකින් විය යුතු වන්නේ යම් ආණ්ඩුවක ආර්ථික උපාය මාර්ගයේ ඒ වසරේ කොටස සම්පූර්ණ කිරීම. ආණ්ඩුවට ආර්ථික උපාය මාර්ගයක් තිබෙනවා. ඒ ආර්ථික උපාය මාර්ගයේ දක්වා ගමන් කිරීමේදී එළඹෙන වසර සඳහා පැවරී තිබෙන කාර්යයන් ඉටු කිරීම සඳහා තමයි අයවැලේකණ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඒ කාර්යයන් සම්පූර්ණ වනතෙක්, ඒ උපාය මාර්ගයේ සම්පූර්ණ වනතෙක් ජනතාවගේ මුහුණ දී තිබෙන ගැටලුවලට අන්තර්කාලීන විසඳුම් ලබා දීමත් අයවැලේකණකින් බලාපොරොත්තු වෙනවා. එනිසා මේ අයවැලේකණෙන් අපිට මැනගන්න පුළුවන්කම තිබෙනවා මේ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය කුමක්ද කියලා. ඒ හිතකරද අහිතකරද කියලා සාකච්ඡාවක් තමයි අපි දැන් ආරම්භ කළ යුතු වන්නේ. පළමු කොටම ගරු කථානායකතුමනි, අයවැලේකණයක් හෝ ආර්ථික සැලැස්මක් හෝ අපි ඉදිරිපත් කරන්නේ මේ රටට. එනිසා මේ රටේ තිබෙන අර්බුදයේ පිළිබඳ අපි ඉතා හොඳ විග්‍රහයකට ආයුතුව තිබෙනවා. විශේෂයෙන්ම අවුරුදු 68ක් මුළුල්ලේ මේ රට මේ පක්ෂ දෙකේ විසින් වෙන වෙනමත් එක්පත් පාලනය කරමින් අපේ රටේ ආර්ථික අර්බුදය ගෙන තිබෙන්නේ කොතනටද? අපේ රට දැවැන්තම ණය අර්බුදයකට ගිලලා තිබෙනවා. පසුගිය අවුරුදු 5 සංසන්දනය කළ බැලුවොත් ඒ පසුගිය අවුරුදු 5 අවුරුදු 2ක් තිබෙනවා ආණ්ඩු උපයා ගන්න ලද මුළු මුදල් ප්‍රමාණය ණයපොලි වාරිකයේ ගෙවීමටවත් ප්‍රමාණවත් නොවුණු. තව අවුරුද්දක් තිබෙනවා ණයපොලි වාරිකයේ ගෙවුවාට පසු ඉතුරු වී තිබෙන්නේ කෝටි 500කටත් වඩා, කියන්නේ බිලියන 5කටත් වඩා අඩු මුදලක්. ඒ නිසා ගරු කථානායකතුමනි, අපේ රට දැවැන්ත වූ ණය අර්බුදයක ගිලී තිබෙනවා. ඉතින් තමුන්නාන්සලා මේ ණය අර්බුදෙන් ගොඩේම සඳහා වූ සැලැස්මක් තිබේද? 2. අපේ රටේ විශාල ආනයන අපනයන වෙළඳපොළේ ඇතිවිච්ච ගැටලුවක් තිබෙනවා. අපිට ආසන්න වශයෙන් වසරකට පිටරටින් බහින්න ආනයන කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 20ක් විතර වැය වෙනවා. නමුත් පසුගිය වසර කීපෙම අපි සංසන්දනය කළ බැලුවොත් පිටරට බහින්න විකුණලා අපිට හම්බ වෙලා තිබෙන්නේ ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ 100ට 100ක වෙළඳ පරතරයක් තිබෙන රාජ්‍යය. එනිසා අපිට ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍ය වී තිබෙනවා අපේ අපනයන ආදායම ඉහළ දන්වා ගැනීම සඳහාත්, අපේ ආනයන වියදම්, මා කියන්නේ සියල්ලම නතර කරන්න පුළුවන් වේවි කියලා, නමුත් යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම සඳහා සැලැස්මක් තිබිය යුතු තිබෙනවා. ඊළඟ ගරු කථානායකතුමනි, අපේ රටේ රාජ්‍ය ආදායම අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම විශාල සාකච්ඡාවක් ගොඩනගමින් තිබෙනවා. රටේ දළ ජාතක නිෂ්පාදිතය වර්ධනය වෙමින් තිබෙනවා. ආර්ථික 5%ට ආර්ථික 5% ඉක්මන වර්ධනයක් අත්පත් කරන් තිබෙනවා වැනි සාකච්ඡා මේ පාර්ලිමේන්තුවේ අපි හැම විටම අහලා තිබෙනවා. හැබැයි ගරු කථානායකතුමා, ආර්ථිකයේ එවැනි වර්ධනයක්, එවැනි ප්‍රසාරණයක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය ආදායම් පංගුව වැඩි විය යුතු තිබෙනවා. නමුත් සිදු වී තිබෙන්නේ මොකක්ද? තමුන්නාන්සේලා විශාල ලෙස හඬ නැගුවත් ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගත්ත කියලා සැබවින්ම රාජ්‍ය ආදායමේ පංගුව අඩු වී තිබෙනවා. 1994 රජයේ ආදායම ආසන්න වශයෙන් ගත්තොත් දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 23%ක්ව පැවතුනා. අද වෙනකොට ගරු කථානායකතුමනි, රාජ්‍ය ආදායම 12%කට මේ වසර අපේක්ෂා කරන 15.1%කට මා හිතන්නේ නැවතෙන් යන්න පුළුවන් වෙයි කියලා. නමුත් පහුගිය වසර කීප අපි සංසන්දන කළ බැලුවොත් 12% සීමාවේ තිබෙනවා. එහෙනම් රාජ්‍ය ආදායම විශාල කඩාවැටීමකට ලක් වී තිබෙනවා. ඒ නිසා රාජ්‍ය ආදායම ඉහළ දැන්වීම සඳහා තමුන්නාන්සේලාගේ උපාය මාර්ගය කුමක්ද? ඊළඟ ගරු කථානායකතුමනි, ආර්ථිකයක් වර්ධනය වුණාට වැඩක් නැහැ. එක පැත්තකින් ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕන. ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය හරි වැදගත්. නමුත් සිදු වී තිබෙන්නේ කුමක්ද? අපේ රටේ ආර්ථිකයේ විශාලම පංගුවක් නියෝජනය කරන්නේ බස්නාහිර පළාත. ආසන වශයෙන් ගත්තොත් අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 51%ක් පමණ උපයා දෙන්නේ බස්නාහිර පළාත. උතුරුමැද පළාත උපයා දෙන්නේ 4%ක් වගේ. වයඹ පළාත උපයා දෙන්නේ 9%ක් වගේ. ඌව පළාත උපයා දෙන්නේ 4%ක් වගේ. ඉතා අඩු ප්‍රමාණය. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගත්තට ආර්ථිකයේ ප්‍රසාරණයක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පැතිරෙන්නේ නැතුව ඒ ඈත ගම්වල ඉන්න ජීවත් වෙන ජනතාවගේ ආදායම් මාර්ගයක් ඉහළ නංවන්න බෑ. එනිසා තමුන්වහන්සේලක ආර්ථික උපාය මාර්ගයෙන් සිදු වී තිබෙන දේ තමයි ආර්ථිකයේ පිටමං කරන ලද, ආර්ථිකයෙන් පළවාහන ලද, මිනිස් දූවිලි බවට පත් කරන ලද ප්‍රජාවක් ගොඩනගලා තිබෙනවා. එනිසා තමයි ගරු කථානායකතුමනි සුවිශේෂ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් නිර්මාණය කරලා තිබෙන්නේ. ආසන්න වශයෙන් ගත්තොත් රටේ ජනගහනයෙන් සිට 43ක දෛනික ආදායම ඩොලර් 2කට වඩා අඩු තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. රටේ ඉහළම ආදායම ලබන 10% දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයකට ගත්තොත් 38% ඉක්මවන ආදායමක් උපයනවා. රටේ මුළු ජාතික ධනේ ජාතික නිෂ්පාදනයේ ඉහළම 10% ඉහළම පවුල් 10% බොහෝ දුරට තමුන්වහන්සේලා තමයි මේ පවුල් 10% ඉන්නේ. හැබැයි മന്ത്രി වෙනකොට නම් ඒකේ හිටියේ නැහැ. മന്ത്രി වුණාට පස්සේ ඒකට ඇතුළු වුණා තමුන්වහන්සේලා. මෙන්න මේ 10% රටේ ජාතික ධනේ ජාතික නිෂ්පාදනයේ 38.1% භුක්ති විඳිනකොට 15 10% හම්බෙන්නේ කරු කථානායකතුමනි රටේ ජාතික ධනින් 1.1%. එහෙනම් ඒක සාධාරණ නෑ. ඒ විශාල වූ ආදායම් බෙදී යාමේ පරතරයක් නිර්මාණය වෙච්ච රාජ්‍යයක් අපිට ගොඩනගා දීලා තිබෙනවා. මේ අවුරුදු 68ක් තමුන්වහන්සේලා මේ රට පාලනය කරා. එහෙනම් දැන් මොකද කළ යුතු වන්නේ? මේ මූලික ප්‍රශ්න වලට විසඳුමක් අපි සෙවිය යුතු නැද්ද? ණය අර්බුදයට, ආනයන අපනයන වෙනද පොලේ ඇති වී තිබෙන අර්බුදයට, රාජ්‍ය ආදායම හීන වීමේ අර්බුදයට, ආදායම් බෙදී යාමේ විෂමතාවය ඇති වී තිබෙන අර්බුදයට සහ රටේ නිෂ්පාදනය කඩාවැටීමේ අර්බුදයට විසඳුම් සෙවිය යුතු තිබෙනවා. ගරු නියෝජක කථානායකතුමනි අයවැය ලේඛනයක් සකස් කළ යුතු වන්නේ ඒ රටේ මුහුණ දී තිබෙන ආර්ථිකයේ සැබෑ ගැඹුර සහ එහි තිබෙන බරපතලභාවයේ තේරුම් අරගෙන. හැබැයි තමුන්වහන්සේලා මේ අයවැය ලේඛනයේ එහි ගැඹුරවත් එහි බරපතලභාවයවත් තේරුම් ගන්නේ නැතුව ඔහි සම්ප්‍රප්ලාප දොඩවන තත්වයකට පත් වී තිබෙන කලුත් දෙයක් නෙවෙයි. තමුන්වහන්සේලා හැරිලා බලන්න ගිය අවුරුද්දේ ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ දිස ඒ අයවැය ලේඛනයේ දිස දෙන ලද එකඟතාවයන් දෙන ලද අපි එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි තමුන්වහන්සේලා විසින්ම මේ පාර්ලිමේන්තුවේ හඬනගා කියා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 160 දෙනකින් අනුමත වුණායයි කියලා උදම්මනු. ඒ අයවැය ලේඛනයට අත් වී තිබෙන ඉරණම් මොකක්ද? තමුන්වහන්සේලා ඒ අයවැය ලේඛන ඉදිරිපත් කරා ආදායම් ඉහළ ආදායම් ලබන අයගේ මන්දිර බද්දක් ගහන්න ඕන කියලා සතයක් අය කරගෙන මේ අවුරුද්ද වෙනකොට. ඒසය බොරු. ඒ නිසා මේ අයවැය ලේඛනයන් ගරු කථානායකතුමනි සම්ප්‍රප්ලාපයන් විතරයි. අපි මේ සාකච්ඡා කරන්නේ යථාර්ථේ නැති බොරුවක් පිළිබඳව සාකච්ඡාවක් අපි දින 20ක් තුර පැනනගමින් තිබෙනවා. ඇත්තටම සිද්ධ වෙමින් තිබෙන්නේ කුමක්ද? තමුන්වහන්සේලාට දිගු කාලන ආර්ථික සැලැස්මක් නැහැ හැමදාමත්. තමුන්වහන්සේ එක්කම මාවතේ ගමන් කරමින් තිබෙනවා දිගු කාලයක් මුළුල්ලේ. කල්පනා කරලා බලන්න. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා මේ අයවැය ලේඛනයට කලින් මේ ආර්ථික උපාය මාර්ගය කිව්වා. ඔවුන්ගේ තුන්වෙනි පරම්පරාවේ ආර්ථික උපාය මාර්ගය කිව්වා. දෙවෙනි පරම්පරාවේ පළවෙනි පරම්පරාවේ ආර්ථික උපාය මාර්ගය ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දෙනවා ලැබුවා කිව්වා. දෙවෙනි පරම්පරාවේ ආර්ථික සැලැස්ම ප්‍රේමදාස මහත්මයා හඳුන්වා දෙනු ලැබුවා කිව්වා. දැන් තුන්වෙනි පරම්පරාවේ ආර්ථික සැලැස්ම මේ කිව්වා. එනිසා මේ සැලැස්ම පසුගිය ගමන් මගින් කිසිසේත්ම වෙනස් වූ සැලැස්මක් නොවේ. මේ ආර්ථික සැලැස්ම මුළුමනින්ම පසුගිය ගමන් මගේම දිගුවක්. ඒ නිසා තමයි මේක පළමු පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ ආර්ථික සැලැස්ම කියනකොටම ගරු සභාපතිතුමනි කථානායකතුමනි පරම්පරාම සම්බන්ධයක් මෙම ආර්ථික සැලැස්ම තුල තිබෙනවා. ඒ නිසා මෙය මෙතෙක් අනුගමනය කරපු ආර්ථික සැලැස්මේ කිසිසේත්ම වෙනස් නොවන ලද ආර්ථික සැලැස්ම. මොකද්ද ගරු කථානායකතුමනි අපිට මතකයි තමුන්වහන්සේලගේ ආරම්භක ආර්ථික සැලැස්ම මොකද්ද ඇති කරනු ලැබුවේ? ආරම්භක ආර්ථික සැලැස්ම තමයි අපේ කර්මාන්ත පද්ධතිය, රාජ්‍ය සතුව තිබුණු කර්මාන්ත පද්ධතිය මුළුමනින්ම විකුණා දැමීම. ඒකට තමුන්වහන්සේලා කිව්වා පෞද්ගලීකරණය කියලා. ඒ නිසා ඒ වෙලාවේ අපිට මතකයි රූපවාහිනිවල දැන්වීම, පත්තරවල දැන්වීම, මහා උදම්මනන කතා ගොඩනැගුවා මේ රටේ කර්මාන්ත පද්ධතිය පෞද්ගලීකරණය කිරීම හරහා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා. හැබැයි තමුන්වහන්සේලා ඇති කරන පෞද්ගලීකරණේ ප්‍රතිඵල කවරෙන්ද? ගරු කථානායකතුමනි අත්පත් වී තිබෙන ප්‍රතිඵල කවරෙන්ද? තුල්ලිරිය මත්තේකට පූගොඩ රෙදි කම්මල් වහලා දැම්මා. වික්ක වහලා දැම්මා. මේක නෙවෙයි ඇති වී තිබෙන ප්‍රතිඵලය. වාලක් කියන ඇඹිලි පිටේ කඩදාසි කම්මල් විකුණා වහලා දැම්මා. ඒක නෙවෙයි කර්මාන්ත පද්ධතියේ ඇති වී තිබෙන ප්‍රතිඵලය. ඒ වගේම සීනි කර්මාන්තශාල විකුණලා දැම්මා. වහලා දැම්මා. ඒක නෙවෙයි ඇති වී තිබෙන ප්‍රතිඵලය. වේරහැර වැඩපළ වහලා විකුණලා දැම්මා. වහලා දැම්මා. ඒක නෙවෙයි ඇති වී තිබෙන ප්‍රතිඵලය. කඩදාසි කම්මල් ටික විකුණලා වහලා දැම්මා. ඒක නෙවෙයි ඇති වී තිබෙන ප්‍රතිඵලය. එනිසා තමුන්වහන්සේලා මේ විදිහටම ආර්ථිකේ පෞද්ගලීකරණ ඉතාමත් හොඳ සැලැස්මක් යයි කියලා අර්ථකථනය කරා. හැබැයි අද සිදු වී තිබෙන දේ තමයි ඒ ආර්ථිකයේ සැලැස්ම විශාල ලෙස කඩාවැටීමට භාජන වී තිබෙනවා. අපේ රට පුරා පැතිරිච්ච වී මෝල් තිබුණා. බිලිපිටියේ හිඟුරක්ගොඩ ඒ වගේම පොළොන්නරුවේ හසලක මේ වැඩි ගොවි ජනපදවල වී අලුවි මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙච්ච විශාල වී ගබඩා සහ වී මෝල් සංකීර්ණ තිබුණා. තමුණවාසල මොකද කරේ? ඒවා විකුණලා දැම්මා. අද මොකද ඇති වී තිබෙන ඉරනම? සමහර ඒවා පරණ යකඩවලට විකුණලා අවසන් කරලා තිබෙනවා. සමහර ඒවා ගාමන්ට් ෆැක්ටරි දාන්න දීලා තිබෙනවා. සමහර ඒවා කැලෑවකට පත් වී තිබෙනවා. ඒ නිසා තමුණවාසල දාපහැරලා බලන්න, තමුණවාසලගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල අසාර්ථකයි. සාර්ථකයි කියලා කියන්නේ පිකප් වෙන්නන්න. සාර්ථකයි කියලා තමුණවාසල හැමදාම පුරා ජීරුණා ගන්නේ ටෙලිකොම් ආයතනෙ. ටෙලිකොම් ආයතනයේ සාර්ථකත්වය තමුණවාසලගේ බලමහිමයක් නෙවෙයි. ටෙලිකොම් ශාස්ත්‍රයේ ගරු කතානායකතුමනේ තාක්ෂණය වර්ධනය වුණා. එක් යුගයකට වඩා 3G තාක්ෂණය, GSM තාක්ෂණය, මෙවැනි තාක්ෂණ ශාස්ත්‍රයන් වර්ධනය වුණා. ඒ තාක්ෂණ ශාස්ත්‍රයන් වර්ධනය වීම තමයි ටෙලිකොම් ආයතනය වර්ධ වීමට හේතු සාධක වී තිබෙන. ඒ කිසිසේත්ම පෞද්ගලීකරණයේ ප්‍රතිලාභ නොවේ. ඒක වැරදි. ඒක කාලයක් දුරකථන ශාස්ත්‍රයේ, ඒ ටෙලිකමියුනිකේෂන් ශාස්ත්‍රයේ තාක්ෂණයේ තිබුණ ඉතා පහළ අඩියක. ඒ පහළ අඩියකට තිබෙනකොට තමයි දුරකථනයක් ලබා ගැනීම සඳහා දුෂ්කරතාවයක් තිබුණේ. ඒ තාක්ෂණ ඉදිරියට ගියා. මේ විතරක් නෙවෙයි ලෝකෙ හැමතැනකම. ඉදිරියට ගියාට පස්සේ ඒ තාක්ෂණය ලංකාවට ගලාගෙන ආවා. එසේ ඇරුණකොට ටෙලිකොම් එක මේ ඒ ශාස්ත්‍රයේ අත්පත් කරගෙන තිබෙන වර්ධනය. ඒක තමයි තමුන්වන්සල හැමදාමත් කියන්නේ ටෙලිකොම් එක තමයි පෞද්ගලීකරණ ඉතාමත් හොඳ ප්‍රතිලාභ. හැබැයි සිදු වී තිබෙන්නේ ඇත්ත හොඳ එකක් නෙවෙයි. ඒකට ඇති උදේ තමයි තාක්ෂණයේ ඇති වූ වර්ධනය තමයි ඒකට හිතකර තත්වයක් ඇති කරේ. ඒ නිසා තමුන්වන්සලගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල අසාර්ථක නැද්ද? ඒක අසාර්ථකයි. කර්මාන්ත විතරක් නෙවෙයි තමුන්වන්සලගේ වතු ශාස්ත්‍රය තව තීරණ වුණා. අපේ රටේ ගරු කතානායකතුමනි, මේ වතු පෞද්ගලීකරණය කරනකොට සාරවත් තේ වතු ව්‍යායවල් තිබුණා. ෆැක්ටරියේ තේ අඹරමින් තිබුණා. ගබඩාවේ තේ ගොඩ ගහලා තිබුණා. කම්කරුවන් තේ පටවමින් තිබුණා. ඒ තේ කර්මාන්තශාලාවේ තේ ලොරියෙන් කොළඹ ඇදමින් තිබුණා. මේ දුවමින් තිබුණු සාරවත් තේ වතු ටික තමුන්වන්සලා පෞද්ගලීකරණය කළා කිව්වා. පෞද්ගලීකරණය තමයි තේ වතු නවීකරණය කිරීම සඳහා, අලුත් ආදායම් උපයා දීම සඳහා සලස්ම කිව්වා. අද මොකද තේ වතු වලට අත්පත්ති ඉරනම? අද තේ වතු හිමියන් වර්ධනය කරේ නැහැ. අලුතෙන් වගාවන්නිට කරේ නැහැ. ගස් ටික වික්කා, ෆැක්ටරි ටික වික්කා, පස ආරක්ෂා කරේ නැහැ. පස කාන්දුවෙන් දැරියා, නඩත්තු කරේ නැහැ. මේකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. අද කියනවා වතු පාඩුයි කියලා. වතු පාඩු වෙන්නේ මොකක් නිසාද? පෞද්ගලීකරණ හරහා සිදු වෙච්ච දේ තමයි වත්තේ තිබුණු සියලු සාරය උරාගෙන ගත්ත කම්පැනි හිමිය. දැන් මොකද කියන්නේ? දැන් වැඩ කරන සේවකයන්ට පඩිගෙවන්නත් බෑ කියනවා. මම වගකීමෙන් කියන්නේ. තමුන්වාසලා දැන් මොකද කරන්නේ? දැන් වතු කම්පැනි වලට ආණ්ඩුවෙන් සල්ලි ගෙවන්න පඩිගෙවන්න. දැන් තමුන්වාසලගේ පෞද්ගලීකරණ සාර්ථක වතු කම්පැනි වලට කර සභාපතිතුමනි මාසික ආසන වශයෙන් මිලියන 3 මිලියන 40 50ක් අද ගෙවනවා පඩිගෙවන්න කම්කරුවන්ට. මා දැක්ක කිරියල මන්ත්‍රීතුමා කියනවා පෞද්ගලික අංශයට කරන්න බැරි නම් බාර ගන්නම් කියලා. කිව්වනේ පුතුමා.
කතානායකතුමා
ගොඩක් පැටලෙන්න එපා.
මම අදත් කියනවා ඒක. මම අදත් කියනවා වතු සභාගම් වලට මේ කරන්න බැරි නම් බාර දෙන්න
කියලා. අන්න ඒකයි. ඇයි? එදා ගරු කතානායකතුමා දෙනකොට මොකද්ද කිව්වේ? ආණ්ඩුවට මේවා කරන්න බෑ. මේවා හොඳම කළමනාකරණ තියෙන පෞද්ගලික අංශ සතේ කිව්වා. නෝ සාරවත් කරන්නේ පෞද්ගලකරණ අංශ කිව්වා. හැබැයි අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ අද සභානායකවරයාට කියලා වෙලා තියෙනවා තමුන්වහන්සේලාට කරන්න බැරි නම් අපිට දෙන්න කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? වතු පෞද්ගලීකරණ අසාර්ථක නැද්ද? අසාර්ථකයි. ඔය අගමැතිම ඔය පාස් කරලින්ගම්ම තමයි මේ යෝජනා ගෙනාවේ. ඔය පාස් කරලින්ගම්ම තමයි වතු පෞද්ගලීකරණය කිරීම හරහා මහා ප්‍රතිලාභ අත්පත් වෙනවා කිව්වේ. දැන් ප්‍රතිඵලත්පත් වී තිබෙනවද? අද සභානායකවරයාට කියන්නේ සිදු වී තිබෙනවා තමන්ගේ පෞද්ගලික ආර්ථික උපාය මාර්ග අසාර්ථක බව. හරි හරි.
ඒක පදනමක් මත මොකද සභාගම් මේ වතු පාලනය කරන කාලේ ඒක සභාගමකට තිබ්බේ අක්කර 5000යි උපරිම. අද සමහර සභාගම් වලට අක්කර 20000ක්
තියෙනවා.
ඔව්. ඒක බලා ගන්න බෑ.
ඒක තමයි.
Small is beautiful. අපි කියන්නේ මේ පොඩි එකක වලට මේ කඩලා අවශ්‍යතාවය දෙන්න ඕනේ කියලා.
දැන් ගරු කතානායකතුමනි හරි පැහැදිලි. තමුන්වහන්සේලාගේ එය අසාර්ථක වී තිබෙන දව පෙන්නුම් කළා. ඉතින් කර්මාන්ත ඊට පස්සේ තමුන්වහන්සේලා ගෙනාවා ජනතාකරණය කියලා වැඩසටහනක් මතක ඇති. ඒ වෙලාවේ පත්‍රවල දැන්වීම් ගියා ඇත ඔබට එහි කොටසක් කියලා. මොකද පෞද්ගලීකරණය ඊට පස්සේ තමුන්වහන්සේලා හැරෙව්වා ජනතාකරණය කියන දිශාවට. හැබැයි මොකද සිද්ධ වුනේ? තමුන්වහන්සේලා CTB එක ජනතාකරණයට ලක් කරා කිව්වා. මොකද අන්තිම ප්‍රතිඵල? අඩුම තරමේ කාඩ් පත දුන සේවකයන්ට ඔබතුමාට මතක ඇති ළංගමේ වැඩ කරපු සේවකයන්ට කොටස් හිමි සහතිකයක් දුන්නා. හැබැයි දැන් මේ කොටස ඔබතුමා හොයා බලන්න. ඒ කොටසකට සල්ලි තියෙනවද? කොටසකට ලාභාංශයක් ලැබිලා තිබෙනවද? මැරෙනවා ඒ කඩදාසි උඩ බුදියාගෙන ඔන්න සීටීබී එකට වෙච්ච ඉවරනම ජනතා කරණය කරනකොට කිව්වා සේවකයන්ට හි පංගුවක් දෙනවා කිව්වා කොටසිමි සහතිකයක් ප්‍රදානය කරා අද ඒ සීටීබී එකේ වැඩ කරපු බොහෝ අය ඒ සහතිකේ තමන්ගේ ඔළුව උඩ තියාගෙන නිදාගෙන මිය ගියා ඒකයි ප්‍රතිඵලය ඒ නිසා තමුන්වහන්සේලා මේ ආර්ථික උපාය මාර්ගය ඊළඟ ගෙනාවා ජනතා කරණය කියන ලේබලි දැන් තමුන්වහන්සේලා ගේන මොකද්ද පෞද්ගලික රාජ්‍යංශ ඒකාබද්ධ PPP මොකද්ද මේකේ වෙනස තමුණු 3 පීස් නේද අගමැතිතුමා ඉස්සර 4 පීස් ගැන කිව්වා දැන් 3 පීස් කරන්න යනවා දැන් කල්පනා කරලා බලන්න මොකද්ද වෙලා තිබෙන්නේ පෞද්ගලීකරණය ජනතාකරණය දැන් 3 පීස් වලට අවිලා තිබෙනවා මේ එකම ගණනේ එකම ගමනනේ මොකද්ද මේ වෙලා තිබෙන්නේ තමුණාසලා 3 පීස් කියලා මෙතන කියන අතර මම ඒකන කියන්න තමුණාසලා කරමින් තිබෙන්නේ කුමක්ද දැන් හම්බන්තොට වරාය දැන් අර්ජුන වරාය මුතුමත් දැන් පිළිතුරු දෙමු මම අහගෙන හිටියා හම්බන්තොට වරාය ඉදිකිරීමේදී ඒ සඳහා අරගෙන තිබෙන ණය මුදල බිලියන 1 ඩොලර් බිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් කිව්වා ඒකේ වත්කම් ගණනය කිරීමේදී දැන් ඩොලර් බිලියන භාගයක්වත් අටින්නේ නැහැ කිව්වා මිලියන 550 ඩොලර් මිලියන 550ක් වගේ වටින්නේ කිව්වා ඒ නිසා ගත්තු ණය මේකට යෙදවිලා නැහැ හරි ඒක වෙන්න පුළුවන් හැබැයි ඒකට මේ රටේ ජනතාව පලිනේ තමුන්නාසලගේ වගකීම තමයි ඒ ගත්තු ණය වරායයට යෙදවිලා නැත්තම් ඒ සල්ලි වලට උනේ කුමක්ද කියලා ඔහෙලා බලලා ඒ සල්ලි පවර ගැනීම. ඒක තමුන්නාසලගේ වගකීම. හැබැයි තමුන්නාසල කරන්න කුමක්? ඩොලර් මිලියන 1500ක ණයක් අරගෙන වරාය අමුතුමා කියපු පරිදි මා දන්නේ සංකේලකන ඔබතුමා කියපු පරිදි ඩොලර් මිලියන 1500ක ණයක් අරගෙන වරාය දැන් වත්කම තියෙන ඩොලර් මිලියන 550ක් නම් ඉතුරු ඩොලර් මිලියන 950ට උනේ මොකද්ද කියලා ඔහෙනක තමුන්නාසලගේ වගකීම. ඒකට මේ ජනතාව පලි නෑ. තමුන්නාසලගේ වගකීම තමයි ඒව හොයලා බලලා ඒ ධනය මා පොඩි වෙලාවක් තියෙන නිසා ඒ ධනය යලි පවරා ගැනීම තමයි තමුන්නාසලගේ වගකීම. හැබැයි ඒ වුණාට මොකද කරන්න තමුන්නාසලා? හම්බන්තොට වරායට ගෙනව 3 පීස්. මේ බොරුනේ. ඔව් 2 පීස්. දැන් මොකද හරියටම ගේන්නේ කරු කතා නැහැ තුමනි. හම්බන්තොට වරායෙන් 80%ක්. චීන සමාගමට 20%ක් වරාය අධිකාරියට සතුව පවතින පරිදි. ඒක කවදාවත් මේ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් වෙන්නේ 80% පෞද්ගලික සමාගමට ගිහිල්ලා. හරිද මේක කිසිත්ම රාජ්‍ය පෞද්ගල ඒකාබද්ධ ව්‍යාපෘතියක් නෙමෙයි 80ක් දෙනවා 80 දෙනකොට මම තමුන්නාසලා කල්පනා කරේ එක සමාගමක් ඇවිල්ලා 60කට 60ක් චයිනා හාබර් එක ඒ සමාගම ඉල්ලුවේ මිලියන 750කට 60ක් හැබැයි තමුන්නාසලා ඉක්මනින් සල්ලි ඕන වෙලා තිබුණා තමුන්නාසලා කියන්නේ අපිට මිලියන 1150ක් දෙන්න 80ක් ගන්න කිව්වා ලේකනේ කරේ එතකොට තමුන්නාසලා මෙතන උපාය මාර්ග වරාය සංවර්ධනයේද නැ උපාය මාර්ගය ඉතා පැහැදිලිව කවුද මහා බැංකු අධිපතිතුමා කිව්වා මහා බැංකු අධිපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කිව්වා රුපියල වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා මේ රුපියල ඉතා ඉක්මනින් ස්ථායි භාවයකට එවි හම්බන්තොට වරාය අලෙවි කරාට පසුව ඩොලර් බිලියන 1.2ක් අපිට අපේක්ෂා කරනවා ඒ මුදල ආපුවාම රුපියල ස්ථාවර වේ කිව්වා දැන් හම්බන්තොට සංවර්ධනයේ උපාය මාර්ගය නේ මොකද මොනවාසල උපාය මාර්ගය විශාල ණය උගුලක හිර වී තිබෙනවා ඒ ණය උගුලෙන් ගෙඩේ ගොඩවීම සඳහා තමන් සතු දෙන වත්කම් විකුණනවා මේක අරුම පුදුම දෙයක් නෙවෙයි මේක නම් අපිට නම් ගම්මල ජීවත් ඇති ගම්මල ඇදිච්ච අපිට මේක අරුම පුදුම දෙයක් නෙවෙයි ගරු කතානායකතුමනි අපේ ගම්මල හිටපුවාම සුමනේ අයියා ඉන්නවනම් සුමනේ අයියා විශාල ණය කන්දරාවක හිර වෙලා නම් හැමදාමත් ණයකාරය ඇවිල්ලා ණය ඉල්ලනවනම් සුමනේ අයියා කියනවා මගේ පර්චස් 10ක් තියෙනවා ඕකවත් ලියා ගන්න කියලා හැරිසන් මන්ත්‍රීතුමා දන්නෝ ණය කන්දරාවක හිර වුණාම ණය ගෙවා ගන්න බැරුණාම ගමේ කෙනෙක් කියනවා මට ණය ගෙවා ගන්න විදිහක් නැහැ මගේ අක්කර භාගය ඇත්තන අක්කර භාගය ලියා ගන්න. ඉතින් මේ සුමනේය කරන වැඩේනේ. තමුන්නාසලක් කරන්නේ මොකද්ද? විශාල ණයකන්දක් තියෙනවා ණයකන්ද ගෙවා ගන්න විදිහක් නැහැ අපි ගාව වරායක් තියෙනවා ගන්ද. ඉතින් මේක ආසියාවේ මොලේද? මේක ආසියාව මොලේනේ ගිරාන්දුරු කෝට්ටේ සාමාන්‍ය ගමේ පුරවැසිය අනුගමනය කරන ක්‍රියාදාමය මේක. මේකද ආර්ථික සැලැස්ම බවට පත් වෙන්නේ. මේක ගැමි නුවණ. මේක ආසියාව නුවණ නෙමෙයි. කල්පනා කරලා බලන්න මේ දේපල විකුණනවා. මේ දේපල විකුණන තමගේ ණය වලින් බේරෙන්නේ හම්බන්තොට ගරු කතානායක තුමා අලුත් ඉදිකිරීමක් පිළිබඳ ප්‍රශ්නයක දිනා අපිත් පිළිගන්නවා ගරු කතානායක මම උදාහරණයක් ඇටට කියන්නම් කනිජ වැලි දිදී මා පසු ගැන තමුනාසල කරන්න හදන වැඩි කනිජ වැලි විදී අපි කනිජ ස්වභාවික සම්පත් ඇකට නෙලා ගන්නවා හැබැයි අපි නිස්සාරණය කරන්නේ මූලික අමුද්‍රව්‍ය වලට විතරයි එතනින් එහා නිස්සාරණ ක්‍රියාමාර්ගයට අපිට නැහැ හැබැයි අපි විශ්වාස කරනවා එතනින් එහා නිස්සාරණ ක්‍රියාමාර්ගය කියලා කියන්නේ ලොකු තාක්ෂණයක් සහ ලොකු ප්‍රාග්ධනයක් අන්න එතෙන්ට එන්න ඕන එක තමයි පෞද්ගලික සහ රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතිය එන්න ඕන එතෙන්ට මොකද කරන්න ඕන මේ වැලි ටික ගන්න එකත් අපි අතේ තියාගෙන මේ මූලික නිස්සාරණ කටයුතු කණිජ වැලි සංස්ථාවතේ තියාගෙන එතනින් එහාට අපිට යන්න ප්‍රාග්ධනයක් නැත්නම් තාක්ෂණයක් නැත්නම් එතනින් දෙවනි පියවර සඳහා තමයි අපි රාජ්‍ය පෞද්ගලික ආයෝජනයක් අපි කැඳවන්න ඕනකම තිබෙන්නේ. එතන තමයි ඇත්ත රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් තිබෙන්නේ රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය කැඳවන්නේ. මෙතන මොකද තියෙන කරුකතාන එකතු වෙන්නේ? මෙතන මොකද තිබෙන්නේ? හම්බන්තොට වරායෙන් සිට හම්බන්තොට වරාය හදලා ඉවරයි නම්. හරිද? ඒකට වියදමක් දරලා ඉවරයි නම්. අය මොකටද පෞද්ගලික රාජ්‍ය ඒකාබද්ධතාවය කියන්නේ? මොකද නැව් වෙන කෙනා බලනවද? නැව් වෙන කෙනා බලනවද මේක රාජ්‍ය ආතේ තියෙන පුද්ගලික අංශය ආතේ තියෙන කියලා? එහෙම බලන්නේ. එහෙම නැව් වෙන කෙනා බලන්නේ මෙතන වරාය හොඳ නරකද කියලා නැව් වෙනමන. නැව් වෙන කෙනා බලනවද මේක පෞද්ගලික අංශද රාජ්‍ය අංශද කියලා? මොකද්ද තියෙන කරු කතානායක තුන වික්කට පස්සේ නැව් වෙනවා කියන්නේ සාහතිකේ. මේ මිනිස්සු බලනවා දා මේක ශ්‍රී ලංකා ආණ්ඩුවටයි ති. ඒ හින්දා අපි බහින්නේ නැහැ මෙතනින්. මේකයි ති චීන රජයට. ඒ නිසා අපි මෙතෙන්ට එන්න. මේ මොන තරකද මේවා? එනිසා ගරුකතාන නැව් ගෙන්නා ගැනීම කළමනාකරණය සහ ආර්ථික සැලැස්මක ප්‍රතිඵලයක්. එහෙම නැතු එක කම්පැනි එකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ආණ්ඩුවක් සින් තමන්ගේ ආර්ථික උපාය මාර්ගයක් ඒ පළාත්වල දියත් කළ යුතුව තිබෙනවා නැව් කැඳවීම සඳහා. ඒකයි කළ යුතු වන්නේ. ඒක මේ චීන කම්පැනි එකට දීලා කරන්න බෑ. ඒ නිසා ගරුකතාන එකතුමනි මේ කිසිසේත්ම රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතිය බවට පත්විය යුතු නෑ. හම්බන්තොට නැගෙනහිර වරාය තමුනාසේ ගැන මේක දෙන්න ඕන කියලාද? කොළඹ නැගෙනහිර වරාය දෙන්න ඕනද? නැගෙනහිර ජටිය තමුනාසේ මොම දන්න විරුද්ධයි කියන්නේ. මොකද්ද වෙලා තිබෙන්නේ? නැගෙනහිර ජටිය ගරු කතානායකතුමනි අපි විශාල මුදලක් වියදම් කරලා හදලා තිබෙනවා. මොකද අපේ ජටියට එන්න තිබුණේ ඉතා කුඩා නැව් වලට විතරයි අපේ ගැඹුර තිබුණේ. හැබැයි පහුගිය කාලේ අපි ණයක් අරගෙන ගැඹුර වැඩි කරලා තිබෙනවා. අද අපිට ගේන්න පුළුවන්කම තිබෙනවා මීටර 20 ගැඹුර නැව් අපිට ගේන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපිට තිබුණා අපි ගැඹුරු අර්බුදය අපි එතන විසඳගෙන තිබෙනවා. අපි ආයෝජනය කරලා තිබෙනවා. දැන් අයි මේක දෙන්න හදන්නේ? ගරු කතානායකතුමනි අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම දේ තමයි අපේ රටේ මානව සම්පත සහ අපේ රටේ පිහිටීම. මේක තමයි වැදගත්ම සම්පත අපිට තිබෙන. ඒ පිහිටීම නිසා තමයි කොළඹ වරාය ලෝකේ වරායවල අතර 26 වෙනි ස්ථානයේ උසුලන්නේ. ඉන්දියාව එක වරායක්වත් නැ ලංකාවේ කොළඹ වරායට වඩා උඩින් තියෙන. චීන වරායවල් අටක් තිබෙනවා 26ට වඩා යටින් තියෙන. චීන වරායවල් ප්‍රධාන වරායවල් වෙනක පිළිගන්න පුළුවන් අපිට. ඒක ලොකු වෙළඳ පොළක් තිබෙනවා. විශාල බහන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඒ වරායවල් වල බඩු යවනවා බඩු පටවනවා. හැබැයි කොළඹ වරාය 26ට ආවේ එන්නේ මොකක් නිසාද? කොළඹ වරාය ගරු කතානායකතුමනි ඉන්දියාවේ හැම වරායකට වඩා ලංකාවේ කොළඹ වරාය කන්ටේනර් බහලුම් පැටවීමේ සහ බෑවීමේදී උඩින් ඉන්නවා. ඇයි? ලංකාවේ පිහිටීම. අපි අපේ රට ගේන බහණ්ඩ වලින් හෝ අපේ රටේ යවන බහණ්ඩ වලින් නෙවෙයි කොළඹ වරාය උඩට අවිල තියෙන මොකක් මතද? කොළඹ වරාය උඩට අවිල තියෙන ප්‍රතිඅපනයන මත. ඒක පෙත නැවගත කිරීම මත. ඒක තමයි වැදගත්ම කේන්ද්‍රේ. දැන් තමුනාසල මොකද කරන්න හදන්නේ? ඒක විකුණන්න හදනවා. ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද? මේ වටිනාම සම්පත හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේවා ටික ගෙනලා මැෂින් ටික ගෙනලා හයි කරගන්න. ඔව් දොඹ කර ටික ගෙනලා හයි කරගන්න තියෙන්නේ. දොඹ කර ට්‍රේන් ටික ගෙනලා හයි කරගත්තා මේ නව මේ වරාය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තමුන අසල විකුණන්න යෝජනා කරනවා. මොකද්ද මේ කරන්නේ? ඒකත් මොකද්ද කරන්නේ? 85යි 15යි. ඒකටත් කියනවා PPP කියලා. කොහෙද PPP වෙන්නේ? ආණ්ඩුවේ කොටස 15යි 85ක් ඉන්දියාවට. මේ වෙන මොකුත් නෙවෙයි. මේ ආර්ථික උපාය මාර්ගයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මොකද්ද? තමුන්නාන්සලගේ එදා වේල පිරිමහ ගැනීම සඳහා දේපළ විකුණන ගමේ ගැමියෙකුට සිදු වී තිබෙන විපත්තියට තමයි තමුන්නාන්සල මුහුණ දී තිබෙන්නේ. මේ කොහොමද PPP වෙන්නේ මට කියන්න. ඉතින් වටිනාම සම්පත් තමුන්නාන්සල විකුණන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ කතානායකතුමනි අපේ රටේ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපි දන්නවා අපට තිබෙනවා මා කලින් කියපු ඛනිජ වැලි නිධිය. ඒක ඉතා වටිනා සම්පතක්. ඒ තමුන්නාසල දැන් මුළුමනින්ම ඒක අකර්මණ්‍ය කරලා විකිණීම සඳහා තමයි සැලසුම් හදමින් තිබෙන්නේ. එයට අලුත් තාක්ෂණ කැඳවා ගැනීම පිළිබඳ අපි විශ්වාස කරනවා. පොස්ෆේට් නිධියට නව තාක්ෂණ එන්න ඕන. හැබැයි දැන් කරන වැඩේ දැන් සුපර් පොස්ෆේට් හදනවා. ඒකට ගේන්න ඕනේ. ඒක ආණ්ඩු සුපර් පොස්ෆේට් වල ආණ්ඩුවට කරගන්න පුළුවන් නේ. හැබැයි එතනින් එහා පියවරට කැඳවන්න ඕනකම තිබෙන්නේ. හැබැයි තමුන්නාසල ඒ වෙනුවට ඒක විකුණන්න යෝජනා කරලා තිබෙනවා. ඉතින් මේ මොකද්ද? ඊළඟ ඒ විතරක් නෙමෙයි කහටගස් පතල කාටකස්පතලද ලොකු උද්ඝෝෂණයක් තිබෙනවා. අද වැඩ කරන අය පතලෙන් එළියට එන්නේ ඔබතුමා දන්න කුරුණෑගල නවින්න මුතුමා දන්නවා. පතලේ වැඩ කරන අය පතලෙන් උඩට එන්නේ නැහැ මේක විකුණන්නට විරුද්ධව. තමුනාසල ඒ සම්පත් ටිකත් විකුණන්න හදනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? දැන් තමුනාසල ආර්ථික සැලස මොකද්ද? මේ පරණ හප්පඩ ගැහුණු අසාර්ථක වුණු ඉදිරි අනාගතයක් නැති වුණු ආර්ථික මහ විපතට පත් කරපු ආර්ථිකයේ ගමනම තමයි තමුනාසල මේ ආයවැලේකන හරහා පෙන්눔 කරලා තිබෙන්නේ. එනිසා තමුනාසල වෙන කවුරුවත් නෙවෙයි. දැන් එයා ලංකා ආයතනේ ගරු කතානායකතුමනි මේකම වෙනම හඬිතන් ඉන්නේ. එයා ලංකා ආයතනයේ දැන් තමුන්වන්සල විකුණුවා කියලා තීරණ කරන් තිබෙනවා. හැබැයි විකුණුවා කියලා තීරණ කරන් තිබියේදී ඇයි ෆැන්කට් වල දුර ගමන් මාර්ග නතර කරේ? ඇයි පැරිස් වල ගමන් මාර්ග නතර කරේ? ගරු කතානායකතුමෝ ඕන කෙනෙක් දන්නවා නොවැම්බර් දෙසැම්බර් ජනවාරි තමයි ඕනෑම එයාලයින් ආයතනයක අස්වන්න කාලේ. මා දන්නා විදියට පැරිස් වලයි ෆැන්කට් වලයි ගත්තොත් ගරු කතානායකතුමනි ටිකට් 6000 බුක් කරලා තිබෙනවා. සීට් ඔක්කොම පිරලා තිබෙන්නේ. හැබැයි තමුණ අසල ගමන් නතර කරා. ගමන් නතර කරන්නේ. දැන් මොකද කරන්නේ? ගමන් නතර කරලා ඒ ටිකට් එක විකුණන කාටද? ටිකට් එක විකුණන එමිරේට්ස් එකට හරි කටාර් එයාර්වේස් වලට හරි. මොකද මේ කරන්නේ? දැන් තමුණ අසල මේක විකුණන්න නම් අපි එකඟ නැහැ. තමුණ අසල විකුණන්න නම් සලසුම් කරලා තියෙන මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ. විකුණන්න ඕන ගරු කතානායකතුමනි ඒකේ වත්කම් තව තව වැඩි කරමින් වැඩි කරොත් තමයි වැඩි වටිනාකමක් ගන්න පුළුවන්. ද ෆැන්කට් ගමන් මාර්ග අපිට වැදගත්. පැරිස් වල ගමන් මාර්ග අපිට වැදගත්. ඒක තිබුණාම තමයි මේකේ වැඩි වත්කමක් තිබෙන්නේ. හැබැයි තමුන්වහන්සේලා විකුණන්න කලින් මොකද කරන්නේ? ඒ ගමන් මාර්ග කපා හරිනවා. කපා හරලා මේක වත්කම් අඩු ගුවන් සමාගමක් බවට පත් කරනවා. පත් කරලා විකුණන්න හදනවා. තමුන්වහන්සේලා විකුණන විදිහත් වැරදි. ඒක මම මේ කියන්න හදන්නේ. විකුණන එකත් වැරදි, විකුණන විදිහත් වැරදි. මට පැහැදිලි කරන්න. ඇයි එයාලංක ආයතනේ මේ අස්වැන්නම අස්වැන්නම තිබෙන මාස 3. මේකට කියන්නේ ඊල් මන්ත්ස් කියලා. වටිනාම මාස 3. ඇයි තමුන්වහන්සේලා ගුවන් ගමන් නතර කරේ? ඇයි ටිකට් 6000? ගරු කතානායකතුමනි ටිකට් 6000ක් එමිරේට්ස් එකට දෙනකොට නිකම්මද එයා අලවි වෙන්නේ? බුකින් කරලාද ටිකට්ස් නේ 6000ක් එකපාර එමිරේට්ස් එකට හරි කටාර් එයාර්වේස් එකට හරි දෙනකොට කොච්චර කොමිස් එකක් ඉනමද? ඉතින් තමුනාසලා විකුණන්න කලොත් කොමිස් ගන්නවනේ. එතන තමුනාසලාගේ විකුණන ක්‍රියාදාමයක් තරදි එක මම මේ කියන්න හදන්නේ. ඒ නිසා තමුනාසලා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගය මුළුමනින් මසාර්ථක ආර්ථික උපාය මාර්ගය බවට ඔප්පු වී තිබියදී ඒ ගමන් මගෙම ඉස්සරහට ගමන් කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊළඟ මොකද කරන්න තමුණාංශ? කර්මාන්ත ටික වික්කා. ඊළඟ තමුණාංශලා ස්වභාවික සම්පත් වලට අත තිබ්බා. ඉඩම් සම්පත, ඛනිජ වැලි සම්පත, මිනරන් සම්පත, ඒවා තමයි අපිට ස්වභාවික සම්පත්. ඒවට අත තිබ්බා. ඊළඟ තමුණාංශලා සේවා වලට අත තියෙනවා. ගරු කතානායකතුමනි මේක තමයි භයානකම තත්ත්වය. අපේ රටේ වැදගත්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන සේවා දෙක වැදගත්. දැන් තමුණාංශලා මොකද කරන්නද? අධ්‍යාපනය කියන ගරු කතානායකතුනි විලද භාණ්ඩයක් නෙවෙයි. දැනුම විකුණා මුදල් ඉපදීම ඉපීමට කාටවත් සාධාරණ අයිතියක් නෙවෙයි. දැනුම කියන ගරු කතානායකතුමනි බිස්කට් කර්මාන්ත කරුවෙකුට ගරු කතානායකතුනි ලාභයක් ලැබීමේ අයිතිය තිබෙනවා. මොකද ඔහු කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා, බිස්කට් හදනවා, ඒක විකුණනවා. ඒ නිසා ඔහුට ඔහුගේ මූ ලාභයක් ලැබීමේ සාධාරණ සදාචාර අයිතියක් තියෙනවා. දැනුම කියන ගරු කතානායකතුමනි දැනුම කියන්නේ තනි පුද්ගලයෙකුට අයිති දෙයක් නෙවෙයි. තනි සමාගමකට කම්පැනියකට අයිති දෙයක් නෙවෙයි. දැනුම කියන්නේ මිනිස් ඉතිහාසයේ පුරාම විවිධ අරගල ගැටුම් අත්දැකීම් මරා මානව වර්ගයා විසින් අත්පත් කරගෙන තියෙන දේ තමයි දැනුම. මේ තිබෙන දැනුම මේ සියලු මානව වර්ගයාටම හිමි දැනුමක්. ඒක කම්පැනියකට, ඒක මේ සයිට මුදලාලට අයිති දැනුමක් නෙවෙයි කරුණ නියෝජ කතානායකතුමනි. ඒක මිනිස් මානව වර්ගයාට හිමි දැනුම. මානව වර්ගයාට හිමි දැනුම විකුණන්න සාධාරණද? මට කියන්න අමුණු කොහොමදම මේ මිනිස් ශිෂ්ටාචාර විසින් උකහාගෙන එක්රස් කරගෙන තියෙන ධනය පැකට් කරලා විකුණන්න පුද්ගලයෙකුට අයිතිද? බිස්කට් පැකට් කරලා විකුණන්න පුද්ගලයෙකුට අයිති? ඒක වෙනම දෙයක්. තව සිරප්පු හදනවා නම් පැකට් කරලා විකුණන්න අයිති කාට හරි. හාල් හදනවා නම් පැකට් කරලා විකුණන්න අයිති කාට හරි. හැබැයි දැනුම පැකට් කර විකුණන්න කාටවත් අයිති නෑ. ඒ නිසා තමුන්වහන්සේලාගේ මුළු සැලැස්මම දියත් කරලා තින්නේ කොහටද? තමුන්වහන්සේලාගේ මුළු සැලැස්මම දියත් කරලා තිබෙන්නේ දැනුම විලඳ වහන්න බවට පත් කරන්න. ලෝකේ ගරු කතානායකතුමනි පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙන බව ඇත්ත. හැබැයි මේ හැම පෞද්ගලික විශ්වවිද්‍යාලයකම ආරම්භය හොල බැලුවත් ගරු කතානායකතුමනි ලාභේ උපයා ගැනීමේ අරමුණෙන් නෙවෙයි. අපේ ආනන්ද විද්‍යාලය 1860 ආනන්ද විද්‍යාලය 862 තමයි පවරාගත්තේ නේද? 962 පවරාගත්තා. ආනන්ද විද්‍යාලය ආරම්භ කරනකොට ගරු කතානායකතුමනි මුදලක් ගෙව්වා. හැබැයි ආනන්ද විද්‍යාලය ආරම්භ කරනකොට ඒ ආරම්භකෙන්ගේ අපේක්ෂාව තිබුණේ ආනන්ද විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනය විකුණලා මුදල් ලිපීම. එදා මොකද මේ අවශ්‍යතාවය බවට පත් වී තිබුණේ? එදා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම බෞද්ධ ධර්මය විකාශනය කරන්නත් ඒ වර්ධනය කිරීම සඳහා උකහා ගැනීම සඳහා අධ්‍යාපන පාඨමාලාවක් අවශ්‍ය තිබුණා. ඒ සඳහා මැදිහත් වූ කණ්ඩායම් විසින් ආනන්ද විද්‍යාලය ගොඩනගනවා. ලාභ ලැබීමේ අපේක්ෂාව වෙන්නේ නෙවෙයි. කේරි විද්‍යාලයක් පටන් ගන්න එහෙම තමයි. ට්‍රින්ටි කොලෙජ් එක පටන් ගන්නෙත් එහෙම තමයි. මේ හැම එකක්ම ගරු කතානායකතුමනි විවිධ වෙනස් සමාජ උවමනාවන් වෙනුවෙන් ලාභ උපයා ගැනීමේ අපේක්ෂාවකින් තොරව සමාජ කාර්යයක් වෙනුවෙන් පටන් ගත්තා බාරකාර මණ්ඩල විසින් පටන් ගත්තා එහෙම නැත්නම් අධ්‍යාපන විකාශනය ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය බැලුවොත් ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හාවර්ඩ් කියන පූජකයවරය විසින් තමන්ගේ දේපළ වලින් භාගයක් එම බාරකාර මණ්ඩලයට පවරලා ඔවුන් විසින් බාරකාර මණ්ඩලයක් විසින් තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්නේ සල්ලි වලට උපාධි දෙනවා හැබැයි ලාභය ඉපීමේ නෙවෙයි අපේක්ෂාව ද ලෝකේ කරු කතානායකතුමනි දැනුම ලාභය ඉපීමේ මෙවලමක් නෙවෙයි භාණ්ඩයක් නෙවෙයි ඒක මිනිස් වර්ගයාටයි ති අයි මිනිස් වර්ගයාගේ ඉතිහාසය විසින් අත්පත් කරගන්න ලද ජයග්‍රහණ වලින් මේ මොහොත ජීවත් වෙන මිනිස් සංහතයටයි ති දෙය එය කිසි පුද්ගලයෙකුට පැකට් කරලා විකුණන්න අයිතියක් තිබෙනවද හැබැයි තමුන්වහන්සේගේ මුළු ආර්ථික සලස්මම මේ වෙන මිත්‍යා හදනවා මේකට අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න ඕන විශ්වවිද්‍යාල හැදෙන්න ඕන දරුවෝ මෙච්චර එළියට එනවා ඒගොල්ලන්ටත් අවස්ථා තියෙන්න ඕන මේ ඔක්කොම තමුන්වහන්සේලා කරන්නේ මොකටද මේ අධ්‍යාපනයේ දැනුම වෙනද බහඬක් බවට පත් කරන එක මොනතරම් යුක්ති සහගතද ලෝකේ පුරවද සාකච්ඡාව මොකද්ද ගරු කතානායකතුමාද ලෝකේ පුරා ප්‍රගතිශීලි ව්‍යාපාර වමේ ව්‍යාපාර වල සාකච්ඡාව තමයි දැනුම වෙනද බහඬක් කිරීමට එරෙහිව තමයි ලෝකේ ප්‍රගතිශීලි කඳවුරේ අරගලයේ තිබෙන්නේ මේ විතරක් නෙවෙයි මේ විතරක් නෙවෙයි යුරෝපයේ පුරා අද අරගලයේ තිබෙන්නේ දැනුම වෙනද බහඬක් කිරීමට එරෙහිව හැබැයි තමුන්වහන්සේලා මොකද කරමින් තිබෙන්නේ දැනුම වෙනද බහඬක් බවට පත් කිරීම සඳහා තමයි තමුන්වහන්සේලාගේ මුළු යෝජනා සකස් වෙලා තිබෙන්නේ මම කියන්නම් දැන් බලන්න කරු කතානායකතුමනි මේ 117 වෙනි යෝජනාව මොකද්ද මේ කියන්නේ සිසුන් 15000ක් සඳහා එක් ශිෂ්‍යයෙකුට පාඨමාලා ගාස්තු වලින් රුපියල් 8 ලක්ෂය දක්වා වූ ණය මුදලක් ලබා දීමට යෝජනා කරනවා දැන් දරුවෙකුට ලක්ෂ 8ක ණය මුදලක් දෙනවා මුදලාලි කෙනෙකුට කියන ඔබ විශ්වවිද්‍යාලය දාපන් අපි ලක්ෂ 8ක් දෙනවා දරුවෙකුට එයාට අවිල උඹට ඉගෙන ගන්න පුළුවන් මොකද්ද මේ කරන්නේ දැන් දන්නවා මොන තරම් කරු කතානායකතුමනි පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා ප්‍රයත්න දරුවත් සයිටම්මැනි කළු කණ්ඩායමක් මේකට ආවට වෙන අය මේකට අවතීර්ණ වුණේ නැහැ. ආවි නැනේ කවුරු? මීරිගම ඔබතුමා මතකයි ඔබතුමාගේ ආණ්ඩු කාලේ මීරිගම නිදාස් වෙලඳ අධ්‍යාපන කලාපයක් විවෘත කර. කවුරුත් ආවද? එන්නේ නැහැ. මැන්චෙස්ටර්. මැන්චෙස්ටර් කිව්වා. ඊට පස්සේ අපිට මතකයි එස්.බී. සානක මහත්තයා කිව්වා ඉන්දියාවේ වෛද්‍ය පීඨය. ඉන්දිය මණිපායි. මණිපායි විශ්වවිද්‍යාලය එනවා කිව්වා. නේ මණිපායි ආවට පස්සේ ජපාන් ළමයි එනකොට මෙහෙට ඉගෙන ගන්න. ඒ නිසා අපේ දරුවන්ට පුළුවන් කිව්වා ජපාන් බෝනික්කියක් බැඳ ගන්නත් පුළුවන් කිව්වා. මේ ධාතී සුරංගනා කතා කිව්වා. ආවි නෑ. ඇයි ඒ? එහෙම එන්න තරම් වත්කමත් සහිත ප්‍රජාවක් නෑ සල්ලි වලට අධ්‍යාපනය ගන්න අපේ රටේ. කී කින්දරද මේක පුළුවන්? ලොකු පිරිසක් අතාමත තොලොස්සයි. ඉතාමත තොලොස්සයි. තමුනාසල එන එනම 1 ලක්ෂයක් නෑ දෙන්නේ. ලක්ෂ 8ක් නෑ දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි ගරු කතානායකතුමනි. මෙන්න මේ වෙළඳපොළ හදලා දෙන්න ඕන. අරයි අරයි එනකොට බය වෙන්න එපා. ඔන්න අපි 15000කට ලක්ෂ 8 ගන්න දෙනවා. ඔයා දැන් පටන් ගන්න බිස්නස් එක. ඇයි ලක්ෂ 8 දා ගන්න දෙන 15000ක් ඉන්නෝ. තමුනාසල මේක නෙවෙයි මේ කරන්නේ. පෞද්ගලික අංශයට අවශ්‍ය වෙන ඉඩකඩ තමයි මේ විවෘත කරන්නේ. දැනුම විකුණන්න. සාධාරණද මේක? ඒ විතරක් නෙවෙයි. විද්‍යා තාක්ෂණ සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාළව අධ්‍යාපන වේදි උපාධි පාඨමාලාව හැදෑරීමටද රුපියල් ලක්ෂ 5 දක්වා ණය මුදලක් දෙනවා යෝජනා කරනවා. මේ මොකද්ද කරන්නේ? අධ්‍යාපන වේදි උපාධිය මොකද සාමාන්‍ය කරු කතානායකතුමනි ගණිතයේ විද්‍යාව තාක්ෂණය මේ තාක්ෂණය ඉංග්‍රීසි වෙන ශාස්ත්‍ර වලට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භන තිර ඉඩකඩ අඩුයි. තමුනාසල මොකද ඒක දිරි දෙනවද? බල පටන් ගනිලා මේවා. අපි මොකද කරන්නේ? අපි රුපියල් 50 ලක්ෂ 5ක 100%ක පොලිස් අහන යෝජනා ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. එතකොට කරු කතානායකතුමනි පිරිසක් එනවා ආණ්ඩුවෙන් සල්ලි දෙනවා ණයක් දෙනවා ඉගෙන ගනි. මේ මොකද කරන්නේ? පෞද්ගලික අධ්‍යාපනයේ පුළුල් කිරීම නෙවෙයි තමුනාසලගේ අපේක්ෂාව. දරුවන්ට සල්ලි දීලා ඔව් ඒක තමයි තමුනාසල ප්‍රතිපත්තිය. තමුනාසල ප්‍රතිපත්තිය වෙන මොකුත් නෙවෙයි. තමුනාසලගේ ප්‍රතිපත්තිය වෙන මොකුත් නෙවෙයි අධ්‍යාපනය විලඳ බහඬ බවට පත් කරන්න. ඇති හැකියාවට පමණක් අධ්‍යාපන දැනුම උකහා ගැනීම සඳහා අවශ්‍ය වෙන සකස්ම තමයි තමුනාසල සකස් කරන්නේ. ඒක වැරදි ආර්ථික උපාය මාර්ගයක්. ඒ විතරක් නෙවෙයි. එමගින් රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් පිරිනු ලබන උපාධි පාඨමාලා වඩාත් උසස් මට්ටමට ගේනවා. මොකද්ද මේ කරන්නේ දැන්? සාධාරණද? දැනුම වෙළඳපොළේ විකුණන සල්ලි තියෙනවද නැද්ද කියන එක මත දැනුම උකහා ගන්න තියෙන අයිතිය සාහුරු කරන ක්‍රමවේද සාර්ථකද? ඔව් මේක කරන්න වෙන මොකුත් නෙවෙයි. තමුනාසික ආයවැයලගෙන මොකද උනේ මේ සැරේ? අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ දෙකම එකතු කරපුවාම තමුනාසික වෙන මොහොයන්න බෑ. මාර්ග සංවර්ධන දෙක පටලලා තියෙන්නේ. අර නික මහා මාර්ගත් එක පටලලා තින්න හරියටම හොයන්න බෑ. UGC එකට වෙන් කරපු මුදල් වෙනම හොයලා බලපුවාම අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන දෙකටම මේ අවුරුද්දේ කෝටි 10000ක් අපලද. කෝටි බිලියන 10යි. අධ්‍යාපන බිලියන 33ක් අපලද. බිලියන 33 කෝටි 3300ක්. UGC බිලියන 5ක් කපලා දෙනවා. ඒ ඒකට කෝටි 500ක් කපලා දෙනවා. කෝටි 500ක් උසස් අධ්‍යාපනයෙන් කපනවා. අධ්‍යාපනයෙන් කෝටි 3300ක් කපනවා. ඒකට කෝටි 3800ක්. මෙවර ගිය වසරට සාපේක්ෂව මේ අවුරුද්දේ වෙන් කරලාද මුදල කෝටි 3800කින් කපලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දරු කතා නැති. උද්දමනේ නිසා ගිය සැරේම මුදල වෙන් කරත් ලබා ගත හැකි තත්ත්වය වෙනස් වෙනවා. මොකද මූර්ත වටිනාක මුදලේ අඩු වී තිබෙන නිසා. නිසා සැබෑ කැපීම බැලුවොත් මේක කෝටි 10000කට කිට්ටු වෙනවා. දැන් තමුණාසල මොකද කරන්නේ? අධ්‍යාපන පෞද්ගලිකන ඇති ඇකි හැට පමණක් අධ්‍යාපන සීමා කරමින් නැති බැරි අය අධ්‍යාපන හදාරන අවස්ථාවට මුදල් කප්පාදු කරනවා. මම අහනවා කෝටි 10000කට ආසන්න මුදල් ප්‍රමාණය අධ්‍යාපනයට කපා හැරීමට තමුණාසල අනුමත කරනවද? කලාවේ මන්ත්‍රීතුමා ඔබතුමා දන්නා බලලෝයේ මිනිස්සු කොහොම ජීවත් වෙන්නේ කියලා මාළු වලලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එයා පැත්ත ගල්කිරියාගම් පැත්තට ගිය තමුණාස දන්නවා. ඒ අය කොහොමද අක්කරයක් දෙකක් වගා කරලා බොහොම අමාරු ජීවිතයකට ගහන බැංකුණාය පිරිලා ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරලා තමුණාසලා බැංකුණාය යෝජනා කරනවා. ඒ කියන්නේ මොකද්ද? තමුණාසලා මේ රටේ මෙතන ඉන්න බොහෝ අය මා දන්නා කීප දෙනෙක් කරනකොට බොහෝ අයට මේ අවස්ථාවට ලැබෙන කොහොමද? විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද අමාත්‍යවරේ බවට පත්වීම සඳහා ඈත හම්බන්තොට දිස්ත්‍රික්ක ඉපදිලා මේ දක්වා අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කොහොමද? තමුණාසලගේ තාත්තා ධනපතියෙක් ඉඳ නෙවෙයි. තමුණාසගේ තාත්තා ඉතාම දුප්පත් කෙනෙක්. හැබැයි නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ. ඉතින් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ විසින් තමයි අපි හැම කෙනාම මෙතෙන්ට ඇවිල්ලා තිබෙන්නේ. හැබැයි මොකද්ද කරන්න හදන්නේ? අපි ආපු දොරටුව තමුණාසල වහනවා. තමුණාසල ආපු දොරටුවත් වහනවා. කීප දෙනෙක් ඉන්නවා ඔය ඔය වහන යාළුවෝ ටික. පාස්කර ලිංගම් මෙහෙම ආපු කෙනෙක් නෙවෙයි. චරිතරත්වත් එහෙම ආපු කෙනෙක් නෙවෙයි. ඔය ආර්ථික කමිටුව එහෙම ආපු කමිටුවක් නෙවෙයි. ඒගොල්ලෝ වහනවා. ඒගොල්ලෝ ඒක වහන එක හරි. මොකද අඩුමතරම ඒගොල්ලෝ දන්නේ නැහැ නිදාස අධ්‍යාපනය විසින් අපේ රටේ ග්‍රාමීය අධ්‍යාපනය පුළුල් වීම සඳහා මුණතරන් දෙයක්. අද අමාත්‍යංශ ලේකම් ටික හොයලා බලන්න. මේ අමාත්‍යංශ ලේකම් වල විශාල ප්‍රමාණය මධ්‍යම විද්‍යාලවලින් ඉස්සරහට ආපු අය තමයි. ඉන්දු විද්‍යාලේ. නමුත් මනස එතන නෙවෙයි. මම මේ මනසගෙන කියන්නේ. ඔව් මනසගෙන මම කියන්නේ. මනස හොයන්න පුළුවන් වැඩවලි. නෑ මනස හොයන්න පුළුවන් වැඩවලි. ඔව් නෑ මනස හොයාගන්න වැඩවලි. වැඩවලි මේ මනස හොයාගන්න මම වැඩවලි. මේ වැඩ මොනවද? නමුත් එතුමා එහෙම අධ්‍යාපනයට අවතීර්ණ වෙන්නේ අම්මා තාත්තට නැති බැරි හින්දා නෙවෙයි. මතක තබාගන්න. හැබැයි බොහෝ අය මේ අධ්‍යාපනයට ඇතුළේ අම්මා තාත්තට නැති බැරි නිසා. මම ඇහුවා UGC එකේ ගරු කතානායකතුමෝ හිටියා ඉස්සර ගාමිණී සමරනායක කියලා සභාපතිතුමා එතුමාගේ ජීවිත කතා පොතේ ලියලා තියෙන කොහොමද? එතුමා ඈත අනුරාධපුරයේ කහටගස් දිගලේ පැත්තේ ඉපදුනේ. එතුමා ඉස්කෝලේ ගියේ දියුල් අමු දියුල් ගෙඩිය ලිප ඇතුලේ දාලා ඒක තැම්බුණාට පස්සේ ඒක කාලා තමයි ඉස්කෝලේ ගියේ කියලා. ඔන්න කොහොමයි වෙන්නේ?
ඔඩ ප්ලීස් මේ අවස්ථාවේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසෙන්ද පැමිණුවේ ඇත.
ඉදි විගණ ගාධිපති කොහෙද කියලා බලන්න. ඒ නිසා මේ නිදහස් අධ්‍යාපන තමුන්වන්සලා හදන්නේ මොකද්ද? ඈත ගම්වල ඉපදුණු දරුවන්ට යම් බලාපොරොත්තුවක් හරි ඉඩකඩක් හරි විවෘත වෙලා තිබුණා නම් මේ අධ්‍යාපනයේ ඒ දොරටුව වහලා තමුන්වන්සලා පන්තියේ දරුවන්ට පමණක් අධ්‍යාපනයේ දොරටු විවෘත කිරීම සඳහා දරන ප්‍රයත්නෙ මේ ඒ ප්‍රයත්න වුණාම තමයි මේ තියෙන්නේ. ඒ වෙනුවට ඒකට මොකද කරන්නේ? ඒකට තමුන්වන්සලා කියන නෑ අපි හැම උසස් පෙළ දරුවටම ටැබ් එකක් දෙනවා. මට තේරෙන්නේ නෑ තමුන්වන්සලාගේ මනස කොහෙද තියෙන්නේ කියලා. ගරු කතානායකතුමන අධ්‍යාපනයට උන නිශ්චිත වැඩපිළිවෙල. හැබැයි මේ ටැබ් එක කියන සංකල්පය ඇවිල්ලා අධ්‍යාපනයේ නිශ්චිත වර්ධනය කිරීම සඳහා හෝ පැතිරීම සඳහා හෝ සංකල්පයක ප්‍රතිඵලයක් නෙවෙයි. තමුන්වාසලා ගම් වතුරට ගිහිල්ලා හාල් බෙදනවා වගේ, ඡන්ද කාලයට අරක්කු බෙදනවා වගේ, එහෙම නැත්නම් තව ඡන්ද කාලයට ඇවිල්ලා සිල් රෙදි බෙදනවා වගේ තමුන්වාසලා හිතනවා උසස් පෙළ දරුවෝ දැන් ඊළඟ ඡන්ද අයිතිය ලැබෙන අවුරුද්ද 18 පිරුණාම ඒගොල්ලන් ටැබ් එකක් දීපොම ඡන්ද ගහයි කියලා. මෙය ඡන්ද පොරොන්දු වගේ ඒවා. මේ වෙවිලා මේ අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා සලස්මක ප්‍රතිඵල නෙවෙයි අධ්‍යාපන ගැටලු. අපි කියන අධ්‍යාපන තාක්ෂණ ගේන්න උන දරුවන්ට කොම්පියුටරේ ටැබ් එකක් කරා තමන්ගේ අභ්‍යාස පොත් ටික තමන්ගේ ටැබ් එකට දාලා ඊ බුක් එක කරා අධ්‍යාපන හදාරන්න ඉඩකඩ හදන්න උන. හැබැයි ඒක උසස් පෙළේ නෙවෙයි. ඒක තියෙන හත වසරෙන් පටන් ගන්න ඕනකම තිබෙනවා අධ්‍යාපනයේ තාක්ෂණ කැඳවීම සඳහා නිශ්චිත ක්‍රමවේදය. එහෙම නැතුව ඡන්ද ඊළඟ අවුරුද්දේ ඡන්ද දෙනවා, මේ අවුරුද්දේ ටැබ් එකක් දෙනවා. ටැබ් එක අරගෙන ගිහලා ඡන්ද හතරේ ගහයි කියලා ජය වේවා කියලා. මේකනේ කරලා තියෙන්නේ. ඔව් ජයලලිත බෙන්ඩර් බෙදෙනවා නේද? අර පොල් කිරි ටික මේව කරනකොට ජයලලිත ඡන්ද කාලේ කියලා බෙන්ඩර් එක බෙදෙනවා. බෙදලා කියනවා මීට පස්සේ පොල් පිටි කොටන්න ඕනේ නැ පිටි බෙන්ඩර් එකෙන් ගන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි තමුන්වන්සලා ටැබ් බෙදෙනවා ඈ ඡන්ද කාලේට. මේ මොනවද මේ? එනිසා තමුන්වාසලගේ මේ ආයවැය ලේකණේ අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා ලෝකයේ අලුත් දැනුම උකහා ගනිමි. දියුණු මානව සම්පත ගොඩනැගීමේ දිශාවට අවධානය යොමු කරන වෙනුවට අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍ර මුළුමනින්ම කඩාවැටෙන ඈත ගම්වල උපදින දුවා දරුවන්ගේ අධ්‍යාපනයෙන් පිටමං කරන සලස්ම තමයි තමුන්වාසලගේ මේ සලස්ම සකස් කළ තිබෙන්නේ. ඔය තමුන්වාසලට ආර්ථික පාය මාර්ග වෙන යන ගමනක් නැහැ. කර්මාන්ත ටික දුන්නා නම්, වතු ටික දුන්නා නම්, ස්වභාවික සම්පත් ටික දුන්නා නම් ඊළඟ තමුන්වාසලට ඉතුරු වී තිබෙන්නේ කවරක්ද? කර්මාන්ත ටික විකුණලා ඉවරයි, වතු ටික විකුණලා ඉවරයි, ගරු සභාපතිතුමනි ඊට පස්සේ තමුන්නාන්සලට ස්වභාවික සම්පත් එක විකුණලා ඉවරනාම තමුන්නාන්සලට අවතීර්ණ වෙන්නේ සේවා වලට. එනිසා තමුන්නාන්සලගේ මේ ආර්ථික ගමනේම විනාශකාරී දිශාවට තමයි සේවා වෙළඳ පොලේ විකිණීම සඳහා මේ සලස්ම සකස් කළ තිබෙන්නේ. ඒවා විතරක්ද? සෞඛ්‍ය ගරු නියෝජකතා නායකතුමනි, දැන් බලන්න අපේ විමල් රත්නායක සහෝදරත් මේ මන්ත්‍රීතුමත් මේක කිව්වා. මේක හරියටම තේරුම් ගන්න ඕන අපි. තවදුරටත් නිදහස් සෞඛ්‍ය සේවාව රට තුළ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව මත 2017 වසරේදී නවීන තාක්ෂණයට අනුකූලව කාසල් වීදිය මාතෘ රෝහල රුපියල් මිලියන 3000ක වියදමක් දරා වැඩි දියුණු කරනවා. දැන් මිලියන 3000ක් දරා වැඩි දියුණු කරනවා. මේකේ හැම එකකම තියෙනවා ගරු කතානායකතුමනි. වියදමක් දරනවා නම් අනිත් පැත්තෙන් කොටුවක දානා ඒ වියදම. හැබැයි මට කියන්න, මේ 139 වෙනි වගන්තියේ රුපියල් මිලියන 3000ක් දරා කාසල් රෝහල නවීකරණය කියනවා. හැබැයි ආණ්ඩුවෙන් සතයක්වත් වෙන් කරලා නැහැ. මෙතන කොටුවේ දාන්න බෑ නම් 3000. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මොකද්ද? රුපියල් මිලියන 3000ක ආයෝජකෙක් කාසල් රෝහලට කැඳවනවා. ඒ නිසා තමයි මුලින් ආවරණ දෙන්නේ මොකද්ද? නිදා සෞඛ්‍ය සේවා රටතුල ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව මත PPP අන්න සෞඛ්‍ය සේවයට. දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? කාසල් රෝහලට පුද්ගල කංශේ කම්පැනියක් කරනවා මිලියන 3000ක් අරගෙන. මිලියන 3000ක් කරන කම්පැනි එන්නේ මොකටද? මේ අනේපිඩි සිටුතුමාද මේ එන්න හදන්නේ? මේ ඒගොල්ලෝ නෙමෙයි මේ එන්න හදන්නේ. මේ එන්න හදන කරු කතානායකතුනි කළු ධනේ එක්රස් කරගත්තු කළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක්. අපේ රටේ කළු ධනේ එක්රස් කරගත්තු ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මෙතෙන්ට එන්නේ මොකටද? කාසල් රෝහලට එන්නේ නේද? එන ආත්මේ පිම්පතාද? ඒ බොකටවත් නෙවෙයි. මේනේ ලාභ සඳහා මත තබා ගන්න. තමුන්වාසල මොකද කරන්න හදන? කාසල් රෝහලේ ගැබිනි මවගේ ඉපදෙන දරුවගෙන් මුදල් අය කිරීමේ ප්‍රතිපත්තියෙන් මේක අවතීර්ණ කරන්නේ. එහෙම නැත්නම් මේ මිලියන 3000 කියන්නේ කවුද? මේ මිලියන 3000 කියන්නේ ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයා මිලියන 3000ක් ආයෝජනය කරන්නේ මොකටද? ලාභ අපේක්ෂාවෙන්. ලාභය උපයන්නේ කොහොමද? ගැබ් ගන්න අම්මගේ, දරුවා බිහි කරන මවගෙන්, ලෙඩ බවට පත්වන බිරිඳගෙන් තමයි තමුන්වාසල මේ ධනෙ උපයා ගන්න ඕන. ඒ නිසා තමුන්වාසල මොකද කරන්නේ? කාසල් රෝහලේ ගැබිනි අම්මත්, කාසර් රෝහලේ දරුව බිහිවිච්ච අම්මත්, කාසර් රෝහලේ බිලිඳ දරුවගෙන් තමුන්වාසලා මුදල් ලිපේම සඳහානේ ආර්ථික තල්ලු කරලා තිබෙන්නේ. මේ තරම් දුෂ්ට ක්‍රියා මාර්ගයට තමුන්වාසලා අවතීර්ණ වෙන්න සිද්ධ වෙන්නේ මුකුත් නිසා නෙවෙයි. තමුන්වාසලාගේ ආර්ථික උපාය මාර්ග අන්තිම ප්‍රතිඵල මිනිස් වටිනාකම්, මිනිස් බැඳීම්, මානව ගුණාංග කිසිවක් නැති සියල්ල වෙළඳපොලේ මිල මත තීරණය වෙන සමාජ තමුන්වාසලා ඇදුවා. දරුවා ඉපදෙන එකත් වෙළඳපොලේ මිල මත තමයි තීරණය කරන්නේ. දරුවා හැදෙන එකත් වෙළඳපොලේ මිල මත තමයි තීරණය කරන්නේ. එහෙම සමාජයක් නේ තමුන්වාසලා මේ හදමින් තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඊළඟ කියනවා පෞද්ගලික අංශ සමග එකතු වී රජය මගින් පාලනය කරන රෝහල්වල ගෙවන මාට්ටු පිහිටීමටම ආයෝජනා කරනවා. දැන් කලාවැව ඉස්පිරිතාලේ තියෙන තමුන්වාසගේ ගෙවල් වලට මෙහා පැත්තේ එතර ගෙවන මාට්ටුවක් දානවා. තමුන්වාස එකඟද ඒක? ගෙතන ගෙවන රජයේ වාට්ටුවයි ගෙවන මාට්ටුව අතර වෙනස මොකක්ද එතකොට? ඇයි රෝගියා ඒ රෝහලේ තියෙන ගෙවන වාට්ටුවට යන්නත් රජේ වාට්ටුවටත් නොයන්නත් හේතුව මොකක්ද? එහෙනම් ගෙවන වාට්ටුව රජේ වාට්ටුවට වඩා හොඳ වෙන්න ඕන. නැත්නම් රජේ වාට්ටුවට යනවනේ. ඒ නිසා මොකද කරන්නද? රෝහල ඇතුලේ තමුන්වාසලා හදනවා ගෙවන වාට්ටු. එතන මොකද කරන්නේ? අනිත් වාට්ටුව කරු කතානායකතුමනි නස්තාවේසුණු, ඇඳ කිලිටුණු, විෂ බීජ වලින් පිරුණු වාට්ටුව තමයි රජේ වාට්ටුව. තමුන්වාසලා ගෙවන වාට්ටුව හදනවා නේද? ඒකට බිලක් අය කරනවා. සාධාරණද? මේකට අත උස්සනවද? තමුන්වාසලා අනුමත කරනවද මේක? එකනේ රෝහලක් ඇතුළේ ගෙවන වාට්ටු හදන එක. ඒක අනුමත කරන්න ඕනද? නෑ, තවත් ඕනකම තිබුණේ තවත් වාට්ටු හදලා. මොකද සෞඛ්‍ය සේවය ගරු කතානායකතුමනි මිනිසුන්ගේ ජීවිතය තීරණය කරන්න ඕන සභාපතිතුමනි. සල්ලි මත සල්ලි තියනවද නැත්ද කියන එක මත නෙමෙයි මිනිසුන්ගේ ජීවිතය තීරණය වෙන්න ඕනකම තිබෙන්නේ. මිනිස්සු නිරෝගී සම්පන්න භාවය ලැබෙන්න ඕන. තමන්ට සල්ලි තියනවා නම් හොඳ ජීවිතය, නිරෝගී සම්පන්න ජීවිතය. තමන්ට සල්ලි නැත්නම් ලෙඩ ජීවිතය. එහෙම ජීවිත කොහොමද මේ රටේ? මුදල් මතද මිනිසුන්ගේ නිරෝගී භාවය තීරණය කරන්නේ? තමුන්වහන්සලා මේ ගේන්න හදන්නේ සියලු මිනිස් ගුණාංග විනාශ කරලා විලඳ පොලේ මිල කියන වටිනාකම් මත සියල්ල විකුණන සරස්මන මේ ගේන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික වාට්ටු විතරක් නෙවෙයි පෞද්ගලික රසායනගාරයත් ඉස්පිරිතාලය තුළ දාන නියෝජනය කරන පෞද්ගලික රසායනගාරිකුත් දානව කර සභාපති.
කරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි තියෙනවා.
ආ කතාවක් තව තියෙනවා ගොඩක්. ඒ නිසා මේ කරමින් තියෙන කුමක්ද? සෞඛ්‍ය සේවය. සෞඛ්‍ය සේව මුළු මනින්ම තමුනාන්සේලා පෞද්ගලීකරණ දිශාවට තල්ලු කරලා තිබෙනවා. දැන් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවා විකිණීම සඳහා සකස් කරන යෝජනාවලිය. මේක අරුම පුදු නැහැ අපිට. ඇයි අරුම පුදුම නැත්තේ? තමුනාන්සේලා ආපු ගමන් මගේ අවසන් කෙළවර මෙතන තිබෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම එතනින් අතර නොවි තමුනාන්සේලා මේ රටේ කම්කරු පන්තිර මොකද යෝජනා කරන්නේ? මේ රටේ පෞද්ගලික අංශේ කම්කරුවන්ට කියන මොකද්ද? වැඩ දිනය, වැඩ සතිය, දින පහේ වැඩ සතිය පැය 45ක් කරන්න යෝජනා කරනවා. පැය 45ක් කරපුවම මොකද වෙන්නේ? දවසකට ගරු කතානායකතුමනි පෞද්ගලික අංශේ වැඩ කරන කෙනෙකුගේ වැඩ දිනය පැය 9ක් වෙනවා. අදත් පැය 9ක් තියෙනවා. උදේ 8ට පටන් ගන්න හවස පහට ඉවර වෙන්නේ. එයි කෑමට පැය භාගය, තේවලට පැය කාලයි. දැන් පැය 9ක් අදත් කාර්යාලේ ඉන්නවා. උදේ 8ට වැඩට එනවා, හවස 5 වෙනකන් ඉන්නවා. අදත් පෞද්ගලික අංශේ සේවකයා පැය 9ක් කර්මාන්ත ශාලාවේ වැඩපළේ ඉන්නවා. දැන් තමුනාසල යෝජනා කරනවා. මේ පැය 8 අද පැය 9ක් බවට පත්ලා තිබෙනවා. දැන් තමුනාසල තව පැයක් වැඩි කරන්න යෝජනා කරනවා. ඒ කියන්නේ පැය 10ක්. උදේ 8ට වැඩපළට එන කෙනා උදේ 8ට එයා වැඩපළේ අස්සම් කරන්න ඕන, හවස 6ට වැඩපළෙන් පිටත් වෙන්න ඕන. එයාගේ ජීවිතේ මොකක්ද? තමන්ගේ ජීවිත, මිනිස්සුන්ගේ ජීවිතේ තියෙන කර්මාන්ත ශාලාවල ෆැක්ටරි ඇතුලේ තමන්ගේ මුළු ජීවිතේම වැය කරන ජීවිතයක්ද මිනිස්සුන්ට තියෙන? මිනිස්සුන්ට වෙන ජීවිතයක් නැද්ද? උදේ 8ට වැඩට ඇවිල්ලා හවස 6ට ගෙදර යන, උදේ 8ට වැඩට එන කීයට ගෙදරින් එන්න ඕනද? 6ට වැඩටලා ගෙදර කීයට යන්න ඕනද? මේ මිනිස්සුන්ට උරුම ඒ ජීවිතේද? අඩුම තරමේ මේ මුදල් මාත්‍යවරුන්ට මේ කර්මාන්ත ශාලාවක මේ සේවකයන්ගේ ජීවිතේ ගත වෙන විදිහ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතුව තමයි පැය 8 පැය 9 කරන්න යෝජනා කරන්නේ. එනිසා මේ කිසියෙක්ම සාධාරණ නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජක කතානායකතුමනි. පැය 8 පැය 9 කිරීම සඳහා යෝජනාව පමණක් නෙවෙයි. EPF එක ETF එක එකතු කරලා අරමුදලක් හදන්න යෝජනා කරමු. එහෙම කොයි වාර මුදලක් හදන්නේ? EPF එක පිටලා තියෙන වෙනම පනතකි. ETF එක පිටලා තියෙන වෙනම පනතකි. ඒ පනත් දෙකේ ඒකේ අරමුණු දෙකක් තිබෙනවා. මේ දෙක එකතු කරලා කොහොමවත් හදන්න පුළුවන් කමක් නැහැ ගරු නියෝජක කතා ගරු සභාපතිතුමනි. හදන්න පුළුවන් කමක් නැහැ. ඒක අපද අරමුදල. හැබැයි මේ විදිහටම තමුනාසල ගියා වේලේ කෙනෙක් කිව්වා 2016 ජනවාරි මාසයේ පළවෙනි දිනදා රාජ්‍ය සේවයට බදවා ගන්න අයගේ විශ්‍රාමයට පහෝසි කරනවා කිව්වා. දැන් අහෝසි. දැන් රාජ්‍ය සේවකට බදවා ගන්න කෙනෙකුට පත්වීම් ලිපිය දෙනකොට කොතනකවත් සඳහන් වී නැහැ ඔබ විශ්‍රාම අනද්දර විශ්‍රාම යෝජනා ක්‍රමයට යට සහිතයි කියලා සඳහන් කරලා නැහැ. එහෙනම් දැන් පත්වීම් ලිපියෙන් 2016 පළවෙනි මාසයේ පළවෙනි දිනම් පත්වීම ලිපියෙන් පත්වීම් ලැබුව හැම කෙනාගේම විශ්‍රාමයට පහෝසි කරලා තිබෙනවා. හැබැයි යෝජනා කරේ මොකද්ද? තමුන්වහන්සේලා දායක විශ්‍රාමයට අරමුදලක් හදනකෝ. දැන් කොහේ අරමුදල තියෙන්නේ? දැන් රාජ්‍ය සේවක සේවකයෝ ඉන්නවා 2016 ජනවාරි මාසේ පළවෙනි දෙනම් පස්සේ බඳුරු සේවකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට EPF උත් නැහැ, ETF උත් නැහැ, විශ්‍රාමයට උත් නැහැ. අරමුදලක් හදුවද? දැන් රාජ්‍ය සේවක විශ්‍රාමයට කැපුවා. තමුන්වහන්සේලා යෝජනා කර දායක විශ්‍රාමයට අරමුදලක් අපි ඒකට එකඟ නැහැ. නමුත් එකඟ නැති වැඩේ හරි තමුන්වහන්සේලා කරලා නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ මුළු අයවැයලේකම ආර්ථික වශයෙන් විනාශකාරී ජනතාව පීඩාවට පත් කරන ඒ අතර කියන මොකද්ද? සීනි කිලෝයක රුපියල් 2කින් අඩු කරන්න, හාල් මැස්ස කිලෝ රුපියල් 5කින් අඩු කරන්න, ගෑස් සිලින්ඩර් රුපියල් 25කින් අඩු කරන්න. මොනවද අඩුම තරමේ මේ අයවැය ලේඛනය හදපු අයට සමාජ ජීවිතය පිළිබඳ අත්දැකීමක් නැහැ. ඒගොල්ලෝ හිතනවා ගෙවල් වල සීනි ගෝණි ගණන් කනවා කියලා. සාමාන්‍ය අපේ රටේ ගෙදරක සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 4.1යි. ඒ කියන්නේ සීනි වලින් ඉතුරු වෙන රුපියල් 8යි. හොඳද? අවබෝධයක් තියෙනවද? ගෑස් සිලින්ඩරයක් සමහර ගෙවල් වල ගෑස් සිලින්ඩර් මාස දෙකක් පාවිච්චි කරලා සිලින්ඩරේ තියාගෙන අනිත් එක ලිපෙන් තමයි යන්නේ. රුපියල් 25. මොකද? හාල් මැස්ස කිලෝ එකක් රුපියල් 5කින් අඩු කරා. හාල් මැස්ස ගෝණි ගණන් ගේනවද? මොන ගෙදරටද එහෙම ගේන්නේ? අඩුම තරමේ මේ අය ගමේ ගෙදරක සාමාන්‍ය පවුලක ගෙදරක කුස්සිය ජීවිතය දන්නේ නැහැ. ඉතින් කොහොමද ආර්ථිකයක් හදන්නේ? ඒගොල්ලෝ විතර සීනි ගෝණි ගණන් ගේනවද? හාල් මැස්ස ගෝණි ගණන් අත ගේනවද? ගෑස් සිලින්ඩර් ගණන් ගේනවද? එහෙම කරන්නේ නැහැ. සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳ අවබෝධයක් නැති අය ආර්ථිකයක් හදන්නේ කොහොමද? මේ අපි දන්නවා මේ සැලසුම් හදන අය කවුද කියන්නේ? මේ බලලු වේවගෙන മന്ത്രിතුමාට නේද? ඔබට කිසි දායකත්වයක් නැහැ. ඔබතුමගෙන් එහෙමද අයවැය යෝජනා? අහන්නේ නැහැ. මම තමුන්වහන්සේලාට කරන දේ තමයි අයවැය විතර නම හම්බන්තොටගේ මොකක් හරි ලොකු හෝටලයකට ගෙනියනවා. හෝටලේ දීලා කන්න දෙනවා, කන්න දීලා බොන්න දෙනවා. බොන්න දීලා ඉවර කළා තුසපන් කියලා. ආ ඔබතුමා බොන්නේ නැහැ. හැබැයි හම්බන්තොට ගියාද? ආ බොන්න තියා ඉන්නවා. බොහොම සතුටුයි. ඔව් මුස්ලිම් අය එතුමා බොන්නේ නැහැ. ඒ ඉඳ හම්බන්තොට ගිහිල්ලා බොන්න දීලා තිනවා. සමහර മന്ത്രിවරු බීලා නැහැ. කවුරු බිවෙන පුදුමයි මම කියන සාකච්ඡා කරලා මේ වදන බලවිල මන්ත්‍රීතුමාගෙන් එන්න පුළුවන්ද සීන කිලෝක රුපියල් දෙකකින් අඩු කරන්න පුළුවන් කියලා මොන මන්ත්‍රීවරගෙන් එන්න පුළුවා නෑ මේවා කිසිම නෑ හැමදාමත් මේ ගම්වලින් එන මන්ත්‍රීවරු ටිකම උපයෝග කරගන්න වෙනම කොටවත් නෙමෙයි අත උස්ස ගන්න තමුන්නාන්සලා උපයෝග කරගන්න අත උස්ස ගන්න අත උස්සන ටිකක් ඇලි වැලි කරනකොට තමුන්නාන්සලා කරන ලක්ෂ අතක වාහනයක් දෙන්න දැන් අත උස්සපන් කියලා පොඩි පගාවක් දිනවා මේකනේ කරන්නේ තමුන්නාන්සලා මේ මේ කණ්ඩායම් සම්බන්ධ කරගන්නේ නේ ආර්ථික උපාය මාර්ගයක් හදන්නේ තමුන්නාන්සලා ඉන්නේ මේක සම්මත කරලා දෙන්න
thank you
එනිසා ආර්ථික උපාය මාර්ගය හදන්නේ හැමදාම තමුන්නාන්සලා නෙවෙයි එනිසා කරු කතානායකතුමනි හැමදාම වගේම මේ ආර්ථික සලස්පත් මහපොළොවත් එක්ක සම්බන්ධ නැති ජන ජීවිතයේ කිසිදු අඩියක් ඉදිරියට ගෙන්නේ නැති ආර්ථිකයේ ගැඹුරුතම අර්බුදයට කිසිදු විසමක් හොයන්න බැරි අසාර්ථක ආර්ථික ගමනේම දිගුවක් තමයි මේ යෝජනා කරලා තිබෙන්නේ ඒ නිසා තමුන්නාන්සලා එදිනදා ජීවිතය ගත කර ගැනීම සඳහා ගමේ සුනිල් මුදලාලික ගමේ සුමනෑය කරනවා වගේ රටේ තියෙන දේපළ විකුණලා ඒ මාසේ දුවන්නත් ඊළඟතව මොන හරි විකුණලා ඊළඟ මාසේ දුවන්නත් හදපු ආර්ථික සලස්මක් ඒ නිසා මේ සලස්මක් කිසිසේත්ම රටේ ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන ආර්ථික සලස්මක් නෙවෙයි මේ පරාජයට පත්කළ යුතු ආර්ථික සලස්මක් ඒ නිසා ඒ වෙනුවෙන් විරුද්ධව අපි අපේ ඡන්දය පාවිච්චි කරන බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා
මොහොමඩ් සුදී කරසවා හොන්ඩරබල් විජේදාස රාජපක්ෂ you have 25 minutes more
30 minutes sir It was made 30. Garu Sabhapati Tumani, Garu Andhra Kumara Disanayaka Mathumage, Deerga Kathawen passe, me ayavaya vivadayata sahabhagi wenna labima hondai kiyala hitenawa. E unata avasanawakata wage Garu Sabhapati Tumani ada ekabaddha vipakshe kawuruwathma neha api udawita pilithuru denakota ahagena inna. Ohoma namuth Garu Kathanayaka Tumani me ayavaya pilibandawa prajatantrawadi kramaya thula hemadama අයවැයක් ඉදිරිපත් කරාට පස්සේ ආණ්ඩු පක්ෂයක හොඳයි කියනව විපක්ෂය එක නරකයි කියනවා. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. හැබැයි ඊට වැඩිය වටින්නේ කුමන ආණ්ඩුවක් හෝ අයවැයක් ඉදිරිපත් කරපුවාම ඒකේ හොඳ ඒවට හොඳයි කියන්න පුළුවන් නම් නරක ඒවට නරකයි කියලා කියන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. දැන් පහුගිය දවස්වල අපි ඉදිරිපත් කරපු අයවැය පිළිබඳව දීර්ඝ වශයෙන් අපිට විවේචන එල්ල වුණා. මොකද අයවැය ඉදිරිපත් කරනවා සංශෝධන කරනවා අවස්ථා ගණනාවක් සංශෝධනය කළා. ඒක නැති ඒක නිසා මේ ආණ්ඩුව ශක්තිමත් නැති බෙලහීන ආණ්ඩුවක් කියලා අපිට විවේචන එල්ල කරා. ඒ අර්ථ නිරූපණය තුල කියන්නේ ජනතාවට ඇහුම්කන් දීලා මේ අයවැය විවාදයේදී යම් වෙනසක් කිරීම ඒක ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙනවයි කියන මතයේ ඉඳගෙන කතා කරේ. ගරු සභාපතිතුමනි මම පෞගේ කාලේ විපක්ෂයේ ඉන්න කාලේ මම මේ අයවැය හැඳින්නෙව්වේ අර දේවාලවල කෝවිල්වල වාර්ෂික පවත්වන නානුමුර මංගල්‍යයට සමානයි ජනතා මුදලින් මේ පවත්වන්නේ නානුමුර මංගල්‍යය. හේතුව අපිට අයවැයක් ඉදිරිපත් කරාට පස්සේ මාසයක් විවාද කරන්න කියනවා. මේ විවාදයෙන් පස්සේ එක්කෝ අපි මේක සම්මත කරන්න ඕන ඒක ප්‍රතික්ෂේප වෙන්න ඕන. එතකොට මේ විවාද කරන්නේ මොකටද? මේ අදහස් අහන්නේ මොකටද? මේ අදහස් අහන්නේ අවශ්‍ය වෙනස්කම් සංශෝධන කරගන්න. ඒක නිසා අපි යහපාලනේ විදියට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන එක කවුරු හරි හිතනවා නම් මේක දුර්වලකමක් මේක බෙලහීන කමක් කියලා මම හිතන්නේ ඌට ඒ පිළිබඳව අවබෝධයක් නැතිකම. මේ අයවැය ලේඛනය ගත්තම ගරු සභාපතිතුමනි මම හිතන්නේ මේකේ තියෙන සංඛ්‍යා ලේඛන උඩ ඉඳලා පල්ලෙහාටයි පල්ලෙහා ඉඳලා උඩටයි අවස්ථා ගණනාවකම විපක්ෂයේ මන්ත්‍රීවරු කියෙව්වා බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා දැන් කියෝ ඒක නිසා මගේ සංඛ්‍යා ලේඛන කියවලා කාලය නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඊට වැඩිය බරපතල කාරණා පිළිබඳව මේ අයවැය විවාදයේදී කරුණු ඉදිරිපත් කළා නොයෙකුත් පක්ෂ නියෝජනය කරන ගරු ඇමතිතුමාලා සහ මන්ත්‍රීතුමාලා. දැන් ගරු සභාපතිතුමනි අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් මේ සම්බන්ධව රටේ මාධ්‍ය හරහා විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය විශාල ව්‍යාපාරයක් ගෙනියනවා ජනතාව නොමග යවන්නේ. මේ තුලින් රටේ ඒකීයභාවය නැති වෙනවා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබීම අහිමි වෙනවා කියලා විශේෂයෙන්ම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මුණ ගැසීමට ගිහිල්ලා බැහැ දකින්න ගිහිල්ලා මේවා ඉදිරිපත් කරලා රටේ ජනතාව අතර විශාල කලබගෑනියක් ඇති කිරීමේ සංවිධානාත්මක ක්‍රමයක් අද මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ගරු සභාපතිතුමනි මේ රජය ඒකීය රජයක් විදියට බලය බෙදාගෙන කටයුතු කරන්න ඕනේ කියලා අපේ රටේ පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා මේ රටේ ජනතාවට ප්‍රකාශ කරලා තියෙනවා. මේ රටේ වගකීම් යුතු දේශපාලන පක්ෂ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා මෙහෙම ගැටලුවක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක ඉවත් කරනවයි කියන කාරණය පිළිබඳව විශාල වශයෙන් වැරදි තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරණය කරගෙන යනවා. ගරු සභාපතිතුමනි, මම මතක් කරන්න ඕන මේ වෙලාවේ මේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවයි කියන එක 1978 ව්‍යවස්ථාවට වගේම 1972 ජනරජ ව්‍යවස්ථාවටත් ඇතුල් වුණා. මේක අහම්බෙන් ආපු එකක් නෙමෙයි ගරු සභාපතිතුමනි. 1815 උඩරට ගිවිසුම ඇති කර ගන්නකොට බ්‍රිතාන්‍ය පාලකයොත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ තිබිච්ච වගන්තියක්. ඉතින් ඒ සම්බන්ධව මේ රටේ අති බහුතර වැඩි බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ජීවත් වෙන නිසා ඒ වගන්තිය පිළිබඳව යම් බියක් සැකක් ඇති කිරීමේ සහ රට අස්ථාවර කිරීමේ ව්‍යාපාරයක් මේ තුළ තියෙනවා. අපි අගය කරනවා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ බෞද්ධයන්ට ඒ හිමි අයිතිවාසිකම් අපි අවතක් සිරු කරන්නේ නැහැ, ඒ අයිතිවාසිකම් රැකෙන්න ඕන කියලා. ඒ වගේම අතියුතුම් කාදිනල් පියතුමා ඒ ක්‍රිස්තියානි කතෝලික පල්ලි නියෝජනය කරන කාදිනල් තුමා ප්‍රකාශයක් කරා ඒ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ඒ ආකාරයට රැකෙන්න ඕන කියලා. එතකොට ඒ පාර්ශ්වවලින් ඒ අදහස් ප්‍රකාශ වෙනකොට ආණ්ඩුවක් විදිහට වගේම අපි සිංහල බෞද්ධ ජනතාව විදිහට අපේත් යුතුකමක් තියෙනවා, අපේත් වගකීමක් තියෙනවා ඒ තුමන්ලාගේ ඒ අයිතිවාසිකම් ඒ ආගමික නිදහස ඒව ආරක්ෂා කිරීම ඒව අපේ යුතුකමක් විදිහට අපිත් කරන්නට ඕන. මේකේ කනගාටුවට කරුණ තමයි ගරු සභාපතිතුමනි, මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමාලා ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඇවිල්ලා එකඟ වෙලා යනවා. එතකොට ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් පත් කරපු අපේ මෙහෙයුම් කමිටුවේ සමාජිකයෝ විදිහට මෙතෙන්ට ඇවිල්ලා එකඟ වෙලා යනවා. පහුවෙන්ද ගිහිල්ලා මල්වත්තට අස්ගිරියට අනිකුත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට වැරදි තොරතුරු දීලා එනවා, මෙන්න මේකයි මෙහෙම වෙන්නේ, අපි බුද්ධාගම බේරගන්න ඕන, සිංහල ජාතිය බේරගන්න ඕන කියලා. මේක විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපිට තව චෝදනාවක් තියෙනවා, මේ රණවිරුව දඩයම් කරනවා කියලා. ගරු සභාපතිතුමනි, අපේ රටේ නීතියක් තියෙනවා. දැන් රණවිරුවෝ කවුරුත් අපි අගය කරනවා. හැබැයි සමහර රණවිරුවෝ හිරේ ගිහිල්ලා තියෙන LTTE සංවිධානයට, ත්‍රස්තවාදී සංවිධානයට උදව් කරලා සමහරලාට ඔත්තු දීලා, ඉතින් ඒ උදවියත් හිරේ යනවා. එතකොට යම්කිසි වරදක් කරොත් රණවිරුවන්ටත් මේ රටේ නීතිය තමන්ගේ විෂයපතෙන් පිටින් ක්‍රියාත්මක කරොත් ඒ උදවියටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් මේක දඩබිමා කරගෙන පහුගිය දවස්වල විශාල කලබගැනියක් රටේ ඇති කරන්න ගියා. මේ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුපරි දෙන්නේ නැහැ කියලා. මේ ආබාධිත රණවිරු ප්‍රශ්නය කැබිනට් එකට ආවේ, ආණ්ඩුවට ආවේ 2007. මේ රටේ රට පාලනය කරපු, අද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන, උදවිය සමාජිකත්වය දරපු ආණ්ඩුව මොකද්ද කරේ? අවුරුදු 8ක් නිදාගෙන ඉඳලා රණවිරුවෝ ටික, ආබාධිත රණවිරුවෝ ටික පාරට බස්සලා යම් කිසි ගැටුම් ඇති කරලා මේ රටේ අරාජික භාවයක් නිර්මාණය කරන්න යන්නේ. එතකොට අපි තමයි ඒ රණවිරුවන්ට ඒ විශ්‍රාමයට ලබා දුන්නේ මේ ආණ්ඩුවෙන්. අපි තමයි කටයුතු කරේ. ඒ කටයුත්තේ වගකීම ඉෂ්ට නොකරපු ඒ විපක්ෂයේ නායකයෝ තමයි අවුරුදු 8ක් තිස්සේ රණවිරුව අමතක කරපු, රණවිරුව කුණුකොඩට දාලා තියපු ඒ නායකයෝ තමයි ඇවිල්ලා කියන්නේ දැන් අපිට රණවිරුවන්ට ගරු කරන්න කියලා. මේක ඊටාම විකාර රූපී තත්ත්වයක්. ඒකම ගරු සභාපතිතුමනි, තවත් කාරණයක් තමයි මේ රටේ විශාල අවුලක් හදන්න යනවා. මේ ආපනේ අද තියෙනවා මේ ආවා කල්ලිය කියලා. දැන් මේ ආවා කල්ලියට LTTE ලේබලේ යලවන්න හදනවා. ලේබලේ යදලා අහිංසක උතුරු ඉතුරේ ඉන්න අහිංසක ද්‍රවිඩ ජනතාව කොටිය බවට පත් කරලා මේ රටට, ලෝකෙට මතයක් හදලා මේ රට අරාජික කරන්න යන්නේ. මේ ආවා කල්ලිය අපි දන්නවා. අපිට තොරතුරු තියෙනවා ගරු සභාපතිතුමනි. මේ ආවා කල්ලියේ ඉන්නේ මේ මංකොල්ලකාරයෝ මං පහරන්න ටිකක්. ඒ වගේ කල්ලි ලංකාවේ, ඒ වගේ පාතාල කල්ලි හැම තැනම තියෙනවා. ඒ පාතාල කල්ලි සිංහල මිනිස්සු අතරත් තියෙනවා, දෙමළ මිනිස්සු අතරත් තියෙනවා, මුස්ලිම් මිනිස්සු අතරත් තියෙනවා. මේක ජාතික ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ අපරාධ කල්ලියක් පිළිබඳව ප්‍රශ්නයක්. අපි ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා කවුරුත් පාරට බහැලා උද්ඝෝෂණය කරයි කියලා, කෑ ගැහුවයි කියලා අපි නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි නීති ක්‍රියාත්මක කරන්න යම් කිසි වරදක් වුණාම මේ රටේ නීතියක් තියෙනවා. ඒවට අනුකූලව තමයි අපි මේ නීති ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ පිළිබඳව කතා කරනකොට ගරු සභාපතිතුමනි, මම කැමැති උපුටා ගැනීමක් කරන්න. මේ LTTE සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වශයෙන් හිටපු තමලනි ජේකුමාරන් මැතිනිය ග්‍රන්ථයක් කියලා ඒක සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා තියුණු අසිපතක සෙවන යට සිට කියලා මේ ග්‍රන්ථයේ ගරු සභාපතිතුමනි මෙහෙම කියලා තියෙනවා නැගී සිටි විමුක්ති කොටින්ව සියලුම විවේචනයන්ට ඔබෙන් දෙමළ ජනතාව තමන්ට විමුක්තිය උදා කර දෙන ගැලවුම් කරුවන් ලෙස විශ්වාස කළහ නමුත් එම හැඟීම් සුන්විසුණු කරන ලෙසින් සාමකාලයට පසුව සංවිධානයේ වැඩකටයුතු සකස් විය එහින් ජනතාව අතෘප්තියෙහි හිණිපෙත්තට පැමිණියේය දිගු යුද්ධෙහි බර දරාගත නොහැකි තත්ත්වයක් තුල අපේ ජනතාව අත්ඔසවා කොටින්ට සාප කරනු අපි ඇස්වලින් දැක්කෙමි දැන් මේ කොටින්ට සාප කරපු දෙමළ ජනතාව ඇස් දෙකෙන් දැකපු කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව තමයි මෙහෙම කියන්නේ එතකොට ඒකෙම කියනවා ගරු සභාපතිතුමනි ජීවන ආධාරක සියල්ලම අහිමිව යද්දී අරගලයේ පිළිබඳව විශ්වාසයෙන් සිටි ජනතාව වෙනුවෙන් එම හිතුවක්කාරකමෙන් මිදීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන් නායකතුමාට ඇතිවද එම අවස්ථාවේ එය ඉටු කිරීමට ඉදිරිතර බවක් ඔහු තුල නොවිය ඔහු කා වෙනුවෙන් සටන් කරන බවට ප්‍රකාශ කළේද එම ජනතාව ආරක්ෂා කරන්නේද නැතහොත් කෝටි සංඛ්‍යාත මුදලක් වැය කර මහත් වෑයමකින් ගෙනවිත් ගබඩා කර තිබූ ආයුධ බලය ආරක්ෂා කරන්නේද යන ප්‍රශ්නය ඔහු ඉදිරියේ මස්ලේ සහිතව නැගී සිටියේය දැන් මේ මැතිනිය මේ තමන්ගේ පුජ්‍යලික අත්දැකීම් ලියන්නේ මේක මම උපුටා ගත්තේ වෙන කුමකටවත් නෙමෙයි කර සභාපති තුමනි මේ යුද්ධයේ තියෙන අමහිරි බව යුද්ධයකින් කවුරුවත් ලෝකේ දිනලා නැහැ යුද්ධයකින් සැනසීමටපත් වෙලා නැහැ මේ ලෝකේ හොඳ යුද්ධයයි නරක යුද්ධයයි දෙකක් තිබිලා නැහැ මේ ලෝකේ තිබුණ හැම යුද්ධයක්ම නරකයි ඒ වගේම තමයි සාමයත් මේ ලෝකේ හොඳ සාමයයි නරක සාමයයි කියලා දෙකක් නැහැ ඕනම සාමයක් හොඳයි ඉතින් දැන් ඒ ද්‍රවිඩ ජනතාවට විශාල වශයෙන් ඒ ව්‍යාපාරය තුළ දුක් පීඩා අත්විඳින සිද්ධ වුණා දැන් වාසනාවට අපේ මේ යුද්ධය අපේ රටේ අවසාන වෙලා තියෙනවා ඒ නිසා කවුරුත් රටේ ජනතාව වශයෙන් ආණ්ඩුව වශයෙන් අපේ යුතුකමක් තියෙනවා ඒ ජනතාව ඒ ප්‍රදේශ නගා සිටුවේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා ජාතික සමගිය ඇති කරගන්න අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ අපිට ඕන භාෂාවක් කතා කරන්න අයිතිය තියෙනවා ඕන ආගමක් අදහන්න අයිතිය තියෙනවා දැන් මේ තත්ත්වය අපි බොහොම අමාරුවෙන් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය ඇතුව පිහිටපු මේ අපේ ආණ්ඩුව ජාතික ආණ්ඩුව තුල යහපාලනය තුල අපි හදාගෙන යනකොට මේක කඩාකප්පල් කරන්න මේක බලන් ඉන්න බැරි මේක ඇස්වලට ඉදිකටු යනවා වගේ රිදෙන කණ්ඩායම් ඉන්නවා දැන් ඒක නිසාද මොකද කරන්නේ අද සමහර හාමුදුරුවරු කීපනමක් ඉන්නවා මේ රටේ පාරට බහිනවා භික්ෂුන් වහන්සේ කෙනෙකුට නොගලපෙන විදියට චණ්ඩි විදියට සිවුරු උස්සගෙන කෑ ගහගෙන කුණුහරුප ගියාගෙන මෙහෙමත් හාමුදුරුවෝ හත් අට නමක් ඉන්නවා අපේ රටේ මේ කවුද මේක යට ඉන්නේ මේක යට තියෙන දේශපාලන හස්තයක් අපි දන්නවා මේවට වියදම් කරන්නේ කවුද කියලා. මේවා බෞද්ධයෝ අනුමත කරන්නේ නැහැ. මේවා සිංහලයෝ අනුමත කරන ඒවා නෙවෙයි. දැන් මේ එන්නේ ජාතිවාදයක් හදන්න. දැන් මේ භික්ෂුන් වහන්සේලා අපි දන්නවා මෙතන සංවිධානයක් නැහැ. මෙතන තියෙන එකම දේ තමයි මේ සමහර භික්ෂුන් වහන්සේලා ටිකක් ඉන්නවා දේශපාලනයට එන්න ජනප්‍රියභාවය හදාගන්න චණ්ඩි වෙන්න සිංහලයෝ අතර ජනප්‍රිය වෙලා මේ කටයුතු කරන්න තමයි මේ එන්නේ. ඒක නිසා අපි මතක් කරනවා මේ රටේ නීතිය භික්ෂුන් වහන්සේලාටයි ගිහියන්ටයි කියලා වෙනසක් නැහැ. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා මරපුවම ඒ චූදිතයා මේ චීවරයක් දරාගෙන හිටියයි කියලා නීතිය වෙනසක් වුණේ නැහැ. එල්ලලා මැරුවා. ඒක නිසා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම සමහරලාට චෝදනා කරනවා අපි මේ ආණ්ඩුව යටතේ හාමුදුරුව වැඩිපුර හිරේ දාලා තියෙනවා කියලා. පුළුවන් නම් කියන්න හිරේ දාපු කෙනෙක් අර අලි ප්‍රශ්නයේ සම්බන්ධව හාමුදුරුව දෙනමක් විතර අධිකරණයට ඉදිරිපත් වුණා. දැන් ඒක පිළිබඳව විවේචන තියෙනවා. ඒ ඇරෙන්න මේ හිරේ ගියපු හාමුදුරුවරු හැම එක්කෙනෙක්ම හිරේ ගිහිල්ලා තියෙන්නේ චෝදනාවක් ඇතුව. එක්කෝ ස්ත්‍රී දූෂණයක් කරලා, එක්කෝ ළමා අපචාරයක් කරලා, එක්කෝ වංචාවක් හොරකමක් කරලා. ඒක නිසා මේ රටේ ආගමික නාමයෙන් මේ රටේ නීති යටපත් කරන්න දෙන්නේ නැහැ. අපි බලයට ආවේ නීතිය ආධිපත්‍ය අපි රකින්නයි කියපු නිසා. දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමාලගේ ආණ්ඩුව ජනතාව ඉවත් කෙරුවේ නීති ආධිපත්‍ය රකින්න ඒ කුඩුවේට බැහැයි කියලා ජනතාව තීරණය කරපු නිසා. ඒක නිසා අපිට ඔබතුමාලගේ මේ පාර්ලිමේන්තුවේ සෑම මහජන නියෝජිතයෙක්ගේම සහයෝගය අපිට අවශ්‍ය වෙනවා මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න. එතකොට ඒ කාලේ තිබුණා එතුමන්ලගේ කාලේ ගරු සභාපතිතුමනි අපේ රට අරාජික වෙලා තිබුණා. මේ සමහර මේ ජාතිවාදී අවුස්සන වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා එදා හිටපු ගරු අගමැතිතුමාගේ කාර්යාලයට බලෙන් ගිහිල්ලා ටෙලිෆෝන් ටික පුටු ටික මේසෙ ටික උස්සලා පොළවේ ගහලා ගෙදර ආවා. පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නඩු දාන්නේ නැහැ. හැබැයි ඒවට මේ අපේ ආණ්ඩුව යටතේ ඉඩ නැහැ. එදා මේ රටේ හිටපු අහිංසක මසරණ වින්දිතයා තමයි මේ රටේ අගමැති. මේ රටේ අගමැතිගේ කාර්යාලයේ පොළවේ ගහන මිනිහට මිනිස්සුන්ට විරුද්ධව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරුව තිබුණා. ඒක නිසා තමයි මේ රටේ නීතිය වල් ලැබුණයි කියලා අපි කිව්වේ. දැන් ඒ වල් ලැබිච්ච දේශය අපි දැන් යහපත් දේශයක් බවට පරිවර්තනය කරගෙන එනවා. ඒකේ සාර්ථක ප්‍රතිඵල අපේ රටේ ජනතාවට භුක්ති විඳින අවස්ථාව තියෙනවා. ඒකම ගරු සභාපතිතුමනි, මේ දවස්වල තව චෝදනාවක් තියෙනවා ද්‍රවිඩ ජනතාවට, මුස්ලිම් ජනතාවට මේ බුදු පිළිම පිළිබඳව ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බුද්ධ ශාසන ඇමතිවරයා විදියට මම වගකීමෙන් මේ පිළිබඳව කතා කරනවා. මේ පිළිබඳව කරුණු කීපයක් තියෙනවා ගරු සභාපතිතුමනි. සමහර ස්ථානවල තාවකාලික හමුදා කඳවුරු හදනකොට ස්ථිර බුදු පිළිම හදලා තියෙනවා. මේ කඳවුරු ඉවත් කරගෙන එනකොට බුදුහාමුදුරුවෝ විතරක් එතන තියලා අනිත් කඳවුරේ සියල්ල ඉවත් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයේ බෞද්ධයෝ නැති නිසා සමහර වෙලාවට මේවට හානි වෙලා තියෙනවා. සමහර කණ්ඩායම් කියලා සංවිධානාත්මකව බුදු පිළිම බෞද්ධයන් ජීවත් නොවන ප්‍රදේශයක තියලා එනවා. එතකොට ඒක කඩනවා. ඒක තමයි සාමාන්‍ය මේ රටවල හැටි. ඒක කඩපුවම යනවා, ගිහිල්ලා ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා, ගෙනල්ලා වෙබ් එකේ දානවා. මෙන්න මුස්ලිම් ජනතාව, මෙන්න දෙමළ ජනතාව පන්සල් කඩනවා, බුදු පිළිම කඩනවා. ඒක තමයි ඇත්ත කතාව ගරු සභාපතිතුමනි. ඊට අමතරව යම් යම් සිද්ධි එක දෙකක් වුණා නොවුණා නෙවෙයි. අපි ඒවා විසඳලා තියෙනවා. අපේ හාමුදුරු නමක් ගෙල්ලා උතුරු පළාතේ ද්‍රවිඩ හින්දු භක්තිකයෙක්ගේ ඉඩමක හැදුවා පන්සල. එතකොට මෙතන ආරවුලා. මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය ඇහුවා ගරු මන්ත්‍රීතුමා කෙනෙක් TN එකේ. මම එතුමාට කතා කරා, එතුමා නිහතමානී වුණා. ඒ ඉඩම හින්දු භක්තිකයෙක්ගේ ඉඩම පන්සලේ හාමුදුරුවන්ටම දෙන්න. අපි ඒ හින්දු භක්තිකයට දුන්නා රජයේ ඉඩමක් දිසාපතිතුමාට කතා කරලා. අපි මේ විදිහට සාමයෙන් සමගියෙන් කතා කරගෙන කටයුතු කරනකොට මේව කඩාකප්පල් කිරීම පිළිබඳව අපිට බරපතල කනගාටුවක් තියෙනවා ගරු සභාපතිතුමනි. එතකොට අනිත් කාරණය, දැන් පහුගිය දවස්වල මේ සමාජ වෙබ් අඩවි මේ රටට මහ පිළිලයක් වෙලා තියෙනවා. දැන් වෙබ් අඩවිවල කතාවල් පවත්වලා දානවා, අපේ හාමුදුරුවෝ දානවා දෙමළ මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට බැනලා. ඒ කට්ටියට ගහන්න ඕන, ඒ කට්ටියට මරන්න ඕන. ඒ වගේම මේ ඊයේ පෙරේදා මේ රටේ තිබුණා තියෙනවා තව්හිද් ජමාත් කියලා සංවිධානයක්. ඒකෙත් මේ නායකයයි කියන මිනිස්සයා බුද්ධාගමට බරපතල ලෙස අගෞරව කරමින් බුදුරජාණන් වහන්සේ මිනිමස් කාපු තැනැත්තෙක් විදියට හඳුන්වමින් ආගමට නිගරු කරමින් යනවා. දැන් ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි පැහැදිලිව කියනවා, මුස්ලිම් අන්තවාදය වේවා, සිංහල බෞද්ධ අන්තවාදය වේවා, කුමන අන්තවාදයක් හෝ මේ රටේ ක්‍රියාත්මක කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් අද ඉඳලා ඒකට අපි අවස්ථාව දෙන්නේ නැහැ. අපේ යහපාලනයේ බෙලහීනකමක් කියලා හිතන්න එපා. අපි නීතිය ඕනටඩිය දරුණුවට ක්‍රියාත්මක නොකරන එක අපේ බැරිකමක් කියලා කවුරුවත් හිතන්නට එපා. ඒ වගේම මේ සමාජ වෙබ් අඩවි හරහා ගරු සභාපතිතුමනි, දැන් මේ ISIS සංවිධානය පිළිබඳව විශාල බයක් අපේ රටේ ජනතාවට තියෙනවා. දැන් මේ ISIS සංවිධානය සම්බන්ධවත් කියන්නට ඕන ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේවයි තොරතුරු. අපේ රටේ විදේශ බුද්ධිංශ කීපයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අද ඉඳලා නෙමෙයි, කාලයක් තිස්සේ තිබුණා. මේ වෙනකොට ඒවා ඊට වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ පවුල් 4කට සම්බන්ධ 32 දෙනෙක් මේ වෙනකොට ISIS සංවිධානයට ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා, සිරියාවට ගිහිල්ලා. මේ ඔක්කොම මේ සාමාන්‍ය මුස්ලිම් පවුල්වල නෙමෙයි, මේ උගත් කියලා සමාජයේ වැදගත් කියලා පිළිගන්න පවුල්වල පවුල් 4ක් සම්බන්ධයි. ඒ පවුල්වලට අදාළ 32 දෙනෙක් සිරියාවට ගිහිල්ලා මේ ISIS කටයුතුවල යෙදිලා තියෙනවා. ඒකම ගරු සභාපතිතුමනි, දැන් සමහර මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පවත්වන්න එනවා සමහර මේ ගුරුවරු කියලා නෙවෙයි එන්නේ, ඒ උදවිය එන්නේ මේ සංචාරක වීසා මත. ඇවිල්ලා මේ මුස්ලිම් පාසල්වල, අපි දන්නවා බේරුවල, කල්මුනේ, කල්ලෙලිය, කුරුණෑගල වගේ ආයතන කීපයක මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා, මේ මනස් විකෘති කරනවා දරුවන්ගේ, මේ අන්තවාදය උගන්වනවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා. දැන් මේ මුස්ලිම් සංවිධාන ගත්තම තබ්ලිග් ජබාත්, තව්පික් ජබාත්, සුන්නත්වල් ජබාත්, ජමාතේ ඉස්ලාම් කියලා මේ සංවිධානාත්මකව ඒගොල්ලන්ගේ නිකාය විදියට තියෙන මේ හතරක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ උදවියත් එන කොටා ගන්නවා, ඒ කට්ටියත් මරා ගන්නවා. සමහර ස්ථානවල මිනිමැරුම් සිද්ධ වෙලා තියෙනවා. බරපතල සිද්ධි 15ක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේක ඒ උදවියගේ මේ අභ්‍යන්තර අරගලය මේ රටේ අරගලයක් බවට පත් කරලා මේ රට නැවතත් අරාජික දේශයක් කරන්නට අපි ඉඩකඩ ලබා දෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියනවා. ඒකම කියන්නට ඕන, දැන් පෞගේ දවස්වල මේ ජාත්‍යන්තරත් එක්ක ඒකාබද්ධ වෙලා මේ රටේ නීති ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. දැන් මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වයස පිළිබඳව ප්‍රශ්න මතු කරනවා. අපි ඒක ආගමික කාරණයක්, ඒ උදවියගේ සංස්කෘතියට අදාළ කාරණයක්, මේක සංවේදී. අපි මේකට වෙනස් කරන්න ගියේ අත ගහන්න ගියේ නැහැ. ඒ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ගරු ඇමැති ඇමතුරුන්ට ඒ කාරණේ අපි බාර දීලා තියෙනවා සුදුසු නිර්දේශයක් කරන්න. නමුත් අපිට යම් ස්ථානවලදී වාර්තා වෙලා තියෙනවා මාතලේ ප්‍රදේශයෙන් සිංහල ගෑනු දරුවෙක් වයස 13ක මුස්ලිම් පුරුෂයෙක් සල්ලි තියෙන නිසා ගෙනහිල්ලා විවාහ කරගෙන තියෙනවා. එතකොට මේක මේ සිංහල ජනතාව අනුමත කරන්නේ නැහැ. අවුරුදු 13 විවාහ වයස අපේ රටේ ඒ මුස්ලිම් ජනතාව ඇරෙන් අනිත් හැමෝටම විවාහ වයස විදියට තියෙන්නේ අවුරුදු 18 වයස. ඉතින් මේ වගේ සිද්ධි සමහර වෙලාවට ගරු සභාපතිතුමනි මේක එක සිද්ධියක්. This is an isolated incident. But this is enough. If something, you know, that's communal minds, if creates something, this is good enough to destroy the whole nation. Therefore, that as a government, responsible government, it is our duty that we will have to look into these matters seriously. Ekkama garu katha na ekthumani dan me samaja web adavi ganath kamak yamak kiyannata ona apita me samaja web adavi palane kirime avashyathawayak ne habai samaja web adavi niti virodhi katayuttak karanawa nan me rate jaathika samagiya vinasha karanawa nan api neethiya kriyaatmaka karanna lasti dan samahara welawata me maadhyaya aithiya වල්බూరు නිදහසක් විදියට සමහරු පාවිච්චි කරනවා. පිටකොටුවට 52ක් ආපුවම සමහර වෙබ්සයිට් තියෙනවා, සමහර මාධ්‍ය තියෙනවා ගහනවා නිවුස් ඇලර්ට් එකක්, ඔන්න පිටකොටුවේ හිර වෙලා. එතන මේ ලොකු ප්‍රොටෙස්ට් එකක්, උද්ඝෝෂණයක්. මේක මුළු ලෝකෙටම යනවා. ලෝකෙටම ගියපු බලනවා හැමදාම මොකද්ද මේ උදේටත් දැන් ඒක නිසා ගරු සභාපතිතුමනි දැන් මේවා පිළිබඳව අපිට අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැන් ඒකම කියන්නට ඕන ගරු සභාපතිතුමනි මේ දැන් අපි පනත් වෙනස් කරගෙන යනවා. අපේ රටේ නීති ප්‍රතිසංස්කරණ ඇති කරනවා. අපි 19 වෙනි සංශෝධනය ගෙනාවා. ආයතන අත්‍යවශ්‍ය ආයතන සියල්ල අපි ස්වාධීන කළා. දැන් අපිට අපරාධ නඩුවේ දන සංග්‍රහය සංශෝධනය කරන්න තියෙනවා යෝජනා. අපේ රටේ ත්‍රස්තවාදයේ වැළැක්මේ පනත වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල ඊට වැඩිය හොඳ පනත් ගේන්න ඕනේ කියලා යෝජනා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ජාත්‍යන්තරය අපිට කුමක් කිව්වත් අපි ගේන නීති අපේ රටේ ජනතාවට ගැළපෙන නීති ගේන්න. ජාත්‍යන්තරය කුමක් කිව්වත් අපේ රටේ මේ වගේ ජාතිවාදී ප්‍රශ්න මේ රට ලේවිලක් කරන්නට දරන උත්සාහයන් වළක්වන්න අපි අවශ්‍ය වුණොත් මෙතෙක් මේ ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක නොකර තිබුණත් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒක නිසා මම ගෞරවනීය ජනතාවගෙන් ගෞරවනීය මේ රටේ බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් සියලුම පූජකතුමාලගෙන් වික්ෂුන් වහන්සේලාගෙන් මේ රටේ දේශපාලන නායකින්ගෙන් ඒ ජාතීන් නියෝජනය කරන අයගෙන් ඉතාම ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔබතුමාලා මේවට මැදිහත් වෙන්න, මේවට සහභාගි වෙන්න. මේ වගේ තත්ත්වයක් රටේ ඇති වෙන්න ඉඩ තියන්න එපා. මේ වගේ තත්ත්වයක් රටේ ඇති වුණොත් කිසිසේත් අපෙන් සමාවක් නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය දරදඬු එකක් වෙන්න පුළුවන්. ඒක draconian, it may be a draconian law. You can give whatever interpretation you will give, but still we are ready to implement these things. මේ සමහර web සමාජ web මම කියනවා, මම නිර්වායව කියනවා, මේ ලංකා e-news කියලා එකක් තියෙනවා. අර සභාපතිතුමනි දැන් මේ රටේ අධිකරණය පිළිබඳව මුළු ලෝකෙම විශ්වාසයක් අපි ගොඩනගලා තියෙනවා. අපේ ඒකබද්ධ විපක්ෂය දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් පිළිගන්නවා මේ රටේ ස්වාධීන අධිකරණේ තියෙන්නේ කියලා. දැන් පහුගිය මාස කීපය තුළ අපේ අධිකරණ විනිශ්චයකාරවරුන් විවේචනය කරලා අධිකරණය විවේචනය කරලා අධිකරණය අපහාස වෙන සිද්ධීන් 70කට වැඩි ප්‍රමාණයක් මේ සමාජ වෙප්පඩ විහාරා ප්‍රචාරය කරලා තියෙනවා. හැම විනිශ්චයකාරවරු හරි අසරණයි. හෙට නඩු තීන්දුව දෙන්න තියෙන එකේ අද මේ වෙබ්සයිට් එකේ දානවා විනිශ්චයකාරවරය අහවල් ගෙදර ගිහිල්ලා කෑම කෑව අහවලාගෙන් සල්ලි ගත්තයි කියලා. කොහොමද විනිශ්චයකාරවරයෙක් මේ නඩු තීන්දුව දෙන්නේ? එතකොට මේ රටේ ජනතාවට ලෝකේ ජනතාවට මේ මාධ්‍ය ගැන මොනවද දෙන පණිවිඩය මේ අධිකරණය ගැන දෙන පණිවිඩය මොකක්ද එතකොට මේ විදිහට මේ විනිශ්චයකරුන්ට යන්න තැනක් නැහැ කියන්න තැනක් නැහැ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න බෑ එතකොට කවුද මේ අධිකරණය අපි අමාරුවෙන් ගොඩනගාගත්ත මේ අධිකරණය ස්වාධීන අධිකරණය විනාශ කරන්නේ කවුද මේ ලංකායි නිවුස් කියන්නේ කවුද සඳරුවන් කියන්නේ කවුද මේ රටෙන් පන්නපු පුලන්නෙක් මම පුලන්නෙක් කියන්නේ මාධ්‍යකාරයෙක් නෙමෙයි මේ රටේ පුලන්න කියන්නේ ඕන කෙනෙකුට ගරු කෙහෙලිය මන්ත්‍රීතුමා ඔබතුමා පවුන් 100ක් දෙන්න මේ සඳරුවන්ට ඊ නිවුස් එකේ කාට හරි මටමඩ ගහන්න ඕන නම් ඔබතුමාගේ පවුන් 100 අරගෙන හිට ඕන දෙයක් ලියනවා ඒක නිසා මේවා ඔහු ලන්ඩන් හිටියයි කියලා මේක කරන්න දෙන්නේ නැහැ අපි පියවර ගන්නවා කරු සභාපතිතුමනි අධිකරණයට අපහාස කිරීම පිළිබඳව වාර්තා කරලා ජාත්‍යන්තර වරෙන්තුවක් අරගෙන අපි මේ රටට ගෙන්නලා හරි නඩු අහනවා කරු සභාපතිතුමනි ඔව්
ඒ වෙබ්සයිට් එකේ පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා යා මෙහෙවන්නේ
කවුද ඒක ඒක මෙහෙවන කට්ටිය අපි දන්නවා ගරු ඒකට මුදල් එකතු කරන අය අපි දන්නවා ඒක මෙහෙවන්නේ කවුද කියලා දන්නවා ඒ වෙබ්සයිට් එකේ යටම තියෙනවා මගේ මෙන්න මේ අහවල් ලංකෙට මුදල් එවන්නේ කියලා දිනේෂ් ගුණවර්ධන නැමෙතුමා දැක්ලා තියෙනවා එවන්නේ කියලා ඒකෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදියට කියනවා මෙන්න ගිනුම එවන්න කියලා ඉතින් මේ මේ තත්වයක් යටතේ මේ සමාජ සාධාරණත්වයේ පිනිස මේ සමාජ වෙබ් අඩවි පිළිගන්නවා හැබැයි මේ වෙබ් අඩවි වල්බూరు නිදහසක් අරගෙන
honorable minister please wind up
yes වල්බూరు නිදහසක් තමන් අරගෙන මේ විදියට කටයුතු කරන්න යනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න යනවා මේ රටේ ජන ජීවිතය මේ රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් වෙන කිසිම ආකාරයක දෙයක් අපි කරන්නට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ මතක් වෙනවා ඒකම කරු සභාපතිතුමනි only another 2 minutes මම අපේ ගරු විපක්ෂයේ ගරු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අපි සියලු දෙනාම එවලා තියෙන ජනතාව මේ ජනතාව අපි ඔක්කොගෙම බලාපොරොත්තු වෙන ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි තමන්ගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව රටේ ඒකීයභාවය අපි කවුරුත් එකතු වෙලා මේ මේ ජාතික ප්‍රශ්න මතුවෙනකොට අපි විවාද කරගමු අපි අයවැයට ගහගමු කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ ජාතික වැදගත්කම් වල තියෙන කාරණාවලදී අපි එකතු වෙන්න ඕන තමුන්නාන්සලට මතක ඇති ගාතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා 2007 දී ප්‍රකාශනයක් කරා ඉල්ලීමක් කරා අපි ජාතික අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙන කරුණාකරලා මට සහයෝගය ලබා දෙන්න විපක්ෂ සියලු දෙනා. එදා විපක්ෂ නායකතුමා විදියට අපේ ගරු අගමැතිතුමා ගියා අර්ලියගහ මන්දිරයට. ගිහිල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අවුරුදු දෙකක් යනකම් ආණ්ඩුවේ වැඩවලට සම්පූර්ණ සහයෝගය දෙනවා කඩාකප්පල් කරන්නේ නැහැ විරුද්ධ වෙන්නේ නැහැ. මේ ව්‍යාපාරය ගෙනිලා රටේ සමගිය ඇති කරන්න සාමය ගේන්න කියලා කිසුම කස්සම් කරලා කියලා අඹු කළා මැතිතුමාට මතක ඇති. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම මේ රටේ ජීවත් වෙන අපිට ඕන අපිට තියෙන අපේ අනන්‍යතාව අපි සිංහල බෞද්ධ අනිත් අය ද්‍රවිඩ ද්‍රවිඩ ඉන්නවා කතෝලික ද්‍රවිඩ හින්දු ඉන්නවා
Thank you minister
මේ සියලු දෙනාම ගරු සභාපතිතුමනි අපි ඔක්කොටම තියෙන එකම අනන්‍යතාවය ශ්‍රී ලංකාව අපි පුරවැසියෝ විදියට අපි වැදගත් මිනිස්සු විදියට ලෝකේ කවුරුවත් පිළිගන්නේ නැහැ මේ රට විතරයි මේ කාටත් ජීවත් වෙන්න තියෙන්නේ ඒක නිසා අපි මේ රටේ ಜಾති ભેදේ වපුරන්නේ නැතුව ආගම් ભેදේ වපුරන්නේ නැතුව මේ රට නැවත ලේවිලක් කරන්න ඉඩ නොතිය ජාතික සමගිය ආරක්ෂා කර ගනිමින් අපි සියලු දෙනා එක අම්මගේ දරුවෝ විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට පෙනී හිටමුයි කියන ඉල්ලීම මම ඉල්ලා සිටිමින් මීට විරුද්ධව කටයුතු කරනවා නම් ඒ ඒ තැනත්තගේ තරාතිරම බලන්නේ නැතුව අපි සූදානම් නීති ක්‍රියාත්මක කියන එකත් ගෞරවයෙන් මතක් කරමින් ඔබතුමාට